ඊළඟට හොන්රබල් ගුණතිලක රාජපක්ෂ you have 10 minutes.
මූල ආසනයේ වුණ ධර්මාන්තතුමනි මට ඉස්සර කතා කරපු මේ ඉදුනිල් තුසාර මන්ත්‍රීතුමා මට පේන්නේ කුරුණාගල දිස්ත්‍රික් ජනතාව මෙහෙට එවලා තියෙන්නේ ඒ ජනතාවගේ ප්‍රශ්න රටේ ප්‍රශ්න ගැන කතා කරන්න. එතුමා එකෙන් පිටපැනලා මම දැක්කා මෙතෙන්දී එකක් තමයි ගජේන්ද්‍ර පොන්නම්බල මැතිතුමා අත්අඩංගුවට ගැනීම පිළිබඳ එතුමා බොහෝම කනගාටුවෙන් කතා කරා. එතුමා දන්නේ නැද්ද දන්නේ නැහැ එතුමා අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා. ඒ එතුමා අත්අඩංගුවට ගත්ත නිලධාරියා දකුණේ ඉපදිල මහනුවර මං ඉන්න ප්‍රදේශයේ ජීවත් වෙන පුජ්‍යලේ. එදා අපේ පාසල් දරු දැරියන්ගේ විභාග මධ්‍යස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදුන්නා කියලා. ඒ පොලිස් නිලධාරීන්ගේ ID කාඩ් පරීක්ෂා කරලා මෙතුමාට කවුද ඒ බලය දුන්නේ? දීලා එතන ඇතුළු වෙන්න ගිය එක නවත්තපු නිසා තමයි එතුමා අත්අඩංගුවට ගන්න සිද්ධ වුණේ. ඒක දැන හෝ නොදැන මෙතන වල්පල් කතා කරනවා. ඒ වගේම අය ඩයනා අපේ නියෝජ්‍ය ඇමතිතුමිය පිළිබඳව කතාවේදී අපි අහගෙන හිටියා. මේක උසාවියේ තියෙන ප්‍රශ්නයක්. උසාවියේ තියෙන ප්‍රශ්නයක් මෙතන කතා කරන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවෙල අර කතා කරන් තියෙන කාලේ කා 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 දාමමින් අද මෙතන පාර්ලිමේන්තුවේ කුණු කන්දල් අදා දිනවා. ඒකද එතුමගේ ඩියුටිය. ඒක නම් මතක් කරමින් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ පහුගිය කාලේ මේ රටේ කුඩාහා සුළු මධ්‍ය ප්‍රමාණයේ ව්‍යවසායකයන් පිළිබඳ මේ කතාවේදී අපි දන්නවා ඒගොල්ලන්ට විච්ච ගැටලු ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒක නොදන්නවා නෙවෙයි. කොරෝනා සමයේ ඒගොල්ලන් මේ රටට මගදී රැකියා උත්පාදනයේ 52% උත්පාදනය කරලා දුන් පිරිසක්. ඒ වගේම 60% විදේශ විනිමය අපිට ගෙවල් දෙන පිරිසක්. ඒ අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා අපි පහුගිය කාලේ ඉඳලා බලනකොට මේ කර්මාන්ත කරුවන් පිළිබඳව අපිට මතක් වෙනවා එවකට හිටපු අග්‍රමාත්‍ය සිරිමා වාඩි බණ්ඩාරනායක මැතිනිය එතුමියගේ කාලේ අපි දන්නවා 60 දශකයේ 70 දශකයේ මේ රටේ කර්මාන්ත පිළිබඳව විශාල ප්‍රබෝධයක් තිබ්බා. උරුවල වානේ කම්පල, කැලණියේ ටයර් කම්පල, පූගොඩ වේයන්ගොඩ මේ කම්පල් ආදි මේ රටට හිඟුරාන කන්දලේ සීල කර්මාන්තශාලා ඇති කරමින් ඒ කර්මාන්ත ශාස්ත්‍රයේ විශාල වැඩ කොටසක් කරපු අගමැති වරියා. ඉතින් අපි දන්නවා 1977 පස්සේ විෘත ආර්ථිකය සමග මේ ව්‍යාපාර අද වෙනකොට මේ කර්මාන්තශාලා නැති වෙලා තියෙනවා. නමුත් කර්මාන්තශාලා රටට අවශ්‍යයි. ඒ නිසා අපි දන්නවා වරින් වර මේ රට පාලනය කරපු අගමැතිවරු ජනාධිපතිවරු මේ කර්මාන්ත ශාස්ත්‍රයේ ඉදිරියට ගෙන යන්න වැඩ රාශියක් කරා. විශේෂයෙන් ඇඟලුම් ශාස්ත්‍රය ගැන කතා කරනකොට අපි ඒකන සතුට වෙන්න ඕනේ. ඒ තුලින් කර්මාන්ත ශාස්ත්‍රයේ මගේ දැන් යම් විශාල ප්‍රගතියක් සිද්ධ වුණා. එහෙනම් මේ සුළුහා මධ්‍ය ප්‍රමාණයේ කර්මාන්ත කරුවන් අපි ආරක්ෂා කළ යුතුයි. අපි දන්නවා සමහර වෙලාවට අපි අහලා තියෙනවා දැකලා තියෙනවා විදේශීය ආයෝජකයෝ මෙහෙට එනකොට සන්තෝෂම් මිල්ලන පිරිසකුත් ඉන්නව නැත්තේ නෑ. මහා බැංකුවේ ඉන්න පුළුවන්, තවත් කොහේ හරි වෙන්න පුළුවන්. ඒ රටේ එන ආයෝජකයන් මේ රට එපා කරවල ආපහු හරවා යවන්න උත්සාහ දරන පිරිසකුත් මේ රටේ නැතුවා නෙවෙයි. එසා මේ අය වෙනුවෙන් මේ කර්මාන්ත පුර ආරම්භ කරලා තියෙනවා. අපේ රජෙන් වෙන්න පුළුවන්, පහුගිය රජෙන් වෙන්න පුළුවන්. කොහෙන් ආරම්භ කරත් මේවා ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. නැත්තම් අපිට වෙන්නේ අපේ රටේ තියෙන කර්මාන්ත සීගල අකුලාගෙන ආපහු වෙන රටවල් වලට යමින් සිටින මොහොතක් මේක. එන මේ තියෙන ටික හරි ආරක්ෂා කරගෙන මේ පිළිබඳව අපි ඔක්කොම එක තැනකට එක මේසයකට ඇවිල්ලා වාඩි වෙලා මේ අයගේ ගැටළු ප්‍රශ්න ගැන අපි කතා කරන්න වෙනවා. කතා කළ යුතුයි. එහෙම කතා කර අපි වෙනස් නොවන ප්‍රතිපත්තියක් හරිගස්සල ඒ අය ආරක්ෂා කළ යුතු බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. ඒ නිසා විශේෂයෙන්ම අපිට මතක් වෙනවා ඒ කොවිඩ් වසංගත කාලේ මේ රටට ලොකු ශක්තියක් ඒ සුරු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයෝ ලබා දුන්න බව රහසක් නෙවෙයි. ඒ නිසා ඒ අයගේ ගැටලු සම්බන්ධව අපිට වරින් වර මතක් කරලා තියෙනවා. ඒ වගේම අපේ රජයේ යටතේ මේ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීම සඳහා 2020 සහ 2021 කාලයේ පැවති ඒ අනුවේදිනීය කාලය වෙනස් කරමින් අලුත් වැඩපිළිවෙළක් සකස් කරලා අපේ රජයේ විශේෂයෙන්ම කුඩා කර්මාන්ත වෙනුවෙන් අධිකාර ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විශාල වැඩ කොටසක් දැන් කරගෙන යමින් සිටින මොහොතක්. කර්මාන්ත ශේෂ්ත්‍රයේ ඒ වැඩ කටයුතු වලට ආයවැයෙන් විශාල සහන රසක් ලබා දෙමින් යනවා. ඒ වගේම මිල ස්ථායීකරණය හා ණය පොලි අනුපාත අඩු කිරීමට රජය කටයුතු කරගෙන යනවා. රුපියලේ අගය දැන් වැඩි වෙමින් පවතිනවා. ඒ වාසිය ඒගොල්ලන්ට තියෙනවා. ඒ වගේම ඩොලරේ පහත බැහැමින් සිටින අවස්ථාවක්. ඒ වගේම මේ වෙන විට මාසයක් පාසා උද්දමනයේ අඛණ්ඩව පවතින මොහොතක් මේක. එඳා කර්මාන්ත ශේෂ්ත්‍රයේත් රජේ නව වැඩ පිළිවෙල යටතේ මං හිතන්නේ හොඳ කලදාසාවක් එමින් සිටින මොහොතක්. එඳා අපි ඒ සියලුම දෙනා එකට ඒකාබද්ධ වෙලා කර්මාන්ත ඉදිරියට ගෙන යාම සඳහා අපි දක්කා පහුගිය කාලේ තිබුණු ප්‍රශ්න ගැටළු ඉන්ධන හිගේ විදුලිය ප්‍රශ්න ඒවා දැන් ක්‍රමක්‍රමයෙන් යහපත් අතට පත්වමින් සිටින මොහොතක්. ඒ නිසා ඒගොල්ලන්ගේ තියෙන අඩුපාඩු අපි සානුකම්පිතව සොයලා බලල අපි වැඩ කටයුතු කොළේ කියන එකයි මගේ අදහස. එවන් අපි කියන්න ඕන කොරෝනා සමයේ මහජනතාවගේ විශාල පැමිණිලි ප්‍රමාණයක් මහා බැංකුවේ වෙත ඉදිරිපත් කර තිබේ. නමුත් මහා බැංකුවෙන් එම පැමිණිලි කීයක් විසදා තිබේද? පැමිණිලි යොමු කළ සියලු දෙනා පාහේ පවසන්නේ මහා බැංකුවෙන් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස දන්නවා. ඉන්පසු බැංකුවලට එම අසාධාරණකම් කිරීමට ඉඩදී ඔවුන් නිස්සද්ද වෙන බවයි. තවද පාරිභෝගිකයෙකුට මහා බැංකුව නිලධාරියෙක්වත් මුණ ගැසීමේ අඩුපාඩු ප්‍රකාශ කිරීමට නොහැකි ප්‍රතිපත්තියක් ඔවුන් විසින් අනුගමනය කරල් තියෙනවා. මේකත් අපි ඇත්තම මතක් කරන්න ඕන. ඒ වගේම තවද 2018 සැප්තැම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ නියෝජ්‍යයන් වන චුවාන් පබ්ලෝ මෙරට දින 90ක සංචාරයකදී ඔහු නෙත ගැටුනේ මෙරට ස්වයන් රැකියා කරන කාන්තාවන්ට ණයදී 120% පොලියක් ඔවුන්ගෙන් අය කරගන්න අතර මෙම යාන්ත්‍රණය සකසා ඇත්තේ මූල්‍ය ආයතනය වෙත විශාල ලාභයක් ලබා ගැනීමට බව ඔහුගේ නිල වාර්තාවේදී සඳහන් කර තිබේ. තවද ඔහු ප්‍රකාශ කර සිටින්නේ මෙම මූල්‍ය ආයතන නිලධාරීන් මානව හිමිකම් විශාල ලෙස උල්ලංඝනය කරමින් සමහර කාන්තාවන්ට ලිංගික අතවර කිරීමට පවා සමහර නිලධාරීන් ක්‍රියා කරන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිල පිටුවේද සටහන් කර තිබේ. 1990 බැංකු විශේෂ විධිවිධාන පනතෙන් අපි බලාපොරොත්තුනේ මේකද. ඒ නිසා මේ මොන ප්‍රශ්න තිබත් අන්තිමේදී මේ ප්‍රශ්න උඩු යටිකුරේ වෙල මේ වගේ බලපාන්නේ මේ වගේ වන්දි ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා අපි දැන්වත් පක්ෂ විපක්ෂ ભેදකින් තොරව පාර්ලිමේන්තුවේ අපි ඔක්කොමලා එක්කහවිලා ආණ්ඩුපක්ෂ වෙන්න පුළුවන්, විපක්ෂ වෙන්න පුළුවන්, වෙනත් පක්ෂ වෙන්න පුළුවන්. අපි එක්කහවිලා මේ අපේ රටේ අනාගතයේ වෙනුවෙන් මේ කුඩා හා මහා කුඩා පරිමාණ මේ කර්මාන්ත කරුවන් වෙනුවෙන් එයා සමග එකට ඉඳලා සාකච්ඡා කරලා අපි මේ ගැටළු විසඳලා දුන්නොත් මම හිතන්නේ රටේ අනාගතයේ ඉදිරියට ගෙන යන්න අපිට මහා ශක්තියක් වෙයි.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව මේ දෙකකට කරන්න එපා.
පහුගිය කොරෝනා කාලේ මේ රටේ කුඩා වීමෝල් 700ක් වහලා දැම්මා. 700ක් පුංචි ගණක් නෙවෙයි. එතෙන්දී ඍජුහා වක්‍රව අපිට ලක්ෂ ගණක් අපේ මිනිස්සුන්ට රැකියා අහිමි වුණා. ඒකත් මතක තබා ගනිමින් අපි සියලු දෙනාම එකට එක්කහුවෙල අපේ රජයේ ගෙන යන නව වැඩපිළිවෙලට සහය දීලා මේ සුළු හා කුඩා ප්‍රමාණයේ මධ්‍ය ප්‍රමාණයේ ඒ අය ආරක්ෂා කරන්න අපි වැඩපිළිවෙලක් සක්සමුයි කියලා ඉල්ලමින් මට ලබා දී ඇති කාලයේ අවසාන නිසා මම කතාව මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ඊළඟට Honorable JC අලවතුවල, you have 6 minutes.
ගරු මුලස්සන රුඩ මන්ත්‍රීතුමනි, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් මුහුණ දීලා තියෙන ගැටළු සම්බන්ධයෙන් විපක්ෂය ගෙනාපු මේ යෝජනාව මම කියන ඉතාමත් කාලෝචිත සහ ඉතාමත් වැදගත් යෝජනාවක්. මේ යෝජනාව පාර්ලිමේන්තුවට අපි අද දිනේ සාකච්ඡා කරන්න ලැබීම මම හිතන්නේ ඉතාමත් වැදගත්. ඒ වගේම මේ දක්වා මේක පාර්ලිමේන්තුව දක්වා මේ යෝජනාව ගෙන එන්න බලපා හේතු මොනවාද කියන එකත් බලන්න ඕනි. අපි දැක්කා කොවිඩ් තත්ත්වයෙන් පසුවත් දිගින් දිගටම මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් තමන්ගේ ගැටලු සම්බන්ධයෙන් දිගින් දිගටම මාධ්‍ය තුල කතා කරනවා. ඒ වගේම අපේ ප්‍රදේශවල තියෙන කර්මාන්තශාලා එකින් එක වැහිලා යනවා අපි දැකලා තියෙනවා. අපි මහජන් නියෝජ්‍ය හැටියට මේ කර්මාන්තශාලා වල වැඩ කරන විශාල පිරිසක් අද රැකියා අහිමිලා තියෙනවා. එතකොට රටේ රැකියාව වලින් 50%කට ආසන්න ප්‍රමාණයක් මිලියන 4ක් විතර සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තයේ ශේෂ්ත්‍රයේ රැකියා කරන උදවිය. එතකොට රජයක් හැටියට මේ වර්තමාන මේ අර්බුදයේ තුල මේ සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂා කරගන්න කරන ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද කියන ගැටලුව අපි කාටත් තියෙනවා. ඇමෙත්තුමා උදේ එතුමායි කතාව කරා. ඇමෙත්තුමා යම් යම් කාරණා සම්බන්ධයෙන් උත්සාහයවල් ගන්නවා. ඒ වගේම අපි දන්නවා එතුමා හොඳ අමාත්‍යවරයෙක් හැටියට මේ වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරනවා. නමුත් ඒක ප්‍රමාණවත්ද මේ தත්ත්වය තුල? එතකොට අද මේ සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් මේ මුහුණ දීලා තියෙන ගැටලු ටික ඇති උනේ එයාලගේ වරදින්ද? එහෙම නැත්නම් ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව මේ රට බංකොලොත් කරලා මේ ඇති කරපු தත්ත්වය තුලද මේ අයට මේ තමන්ගේ ශේෂ්ත්‍රය ඒ වගේම රැකියා විශාල ප්‍රමාණයක් අහිමි කරලා තමන්ගේ සමහර විට අපේට දීපල තිබුණු තමන්ගේ උරුමෙන් ආපු නිවස අද බැංකුවට ගිහිල්ලා සින්න කරන්න සිද්ධ වුණේ මෙයාලගේ වරදින්ද කියලා අපි හිතන්න අවශ්‍යයි. එතෙන් අපි සංවේදී වෙන්න ඕනේ. දැන් ඒ නිසා අද මම දැක්ක මේ කතාවේ සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරා කතා කරපු මන්ත්‍රීතුමල්ල නිවාස 500කට වඩා සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ මේ වෙනකොට බැංකුවට උකස් වෙලා ඒවා පවරගෙන එතන මේවා සඳහා තමන්ගේ වරදකින් තොරව රටේ ඇති වුණු මේ අවාසනාවන්ත බංකොලොත්භාවය තුළ මේ තත්ත්වය තුළ තමන්ගේ කර්මාංශය ඉස්සරහට ගෙනියන්න බැරි වුණා නම් ඒකේ වන්දිය තමන්ගේ වනවා නම් ඒක විශාල අසාධාරණයක්. ඒ නිසා වහාම අද අපි දැක්ක මේ කතා කරපු විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ගොඩක් දෙනෙක් මේ සම්බන්ධයෙන් සංවේදීව කතා කරා. මේ ප්‍රශ්නය තුළ මේ රට කොහොමද ඉස්සරහට යන්නේ? ඕනම රටක සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් තමයි ඒ රටේ ආර්ථිකයේ කොඳුනාරටි කියලා අපි හැම කෙනාම පිළිගන්නවා. එහෙම පිළිගන්නවා නම් ඇයි අපි වහාම මේ සඳහා ප්‍රතිකර්ම යොදන්නේ නැත්තේ? අපි ඒ කර්මාන්තකරුවගේ දේපොළ ඒ වගේම ඒවා උකස් වෙන්න බැංකුවලට සින්න වෙන්න අද වාහන ගත්තාම විශාල ප්‍රමාණයක් ලීසින් කම්පැනි උස්සලා තියෙනවා. ඒවා අරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙමනම් මේවට අපි පිළියම් යොදන්නේ නැත්නම් අපි ආර්ථික වශයෙන් අපි කොහාටද ඉස්සරහට යන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා මහජන නියෝජ්‍ය හැටියට විපක්ෂය විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂයේ තමුන්නාසිරත් දැන් මේක පාර්ලිමේන්තුව අපි ගෙනල්ලා මේ යෝජනාවක් ගෙනල්ලා මේක කතා කරනකම් මේක ප්‍රමාද කර කර මේ ගත කරපු කාලය තුල විශාල වන්දියක් මේ රැකියා ශේෂ්ත්‍රයේ ලක්ෂ 40ක් පමණ ඉන්න ඒ රැකියාවල නියුතු කණ්ඩායමටත් ඒ පවුල් වලටත් අද රැකියා ගොඩක් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් හැකියාව දක්ෂතාවයේ තියෙන විශාල කණ්ඩායමක් අද රට හැරලා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේකට පිළියම් යොදන එක වහාම අපි ක්‍රියාත්මක කළ යුතු කාරණාවක්. ඒ නිසා විපක්ෂයක් හැටියට අපි පැහැදිලිව කියනවා අද විපක්ෂ නායකතුමාත් අද ඒක පැහැදිලි කරා අපි තමුන්නාසලා ගන්න ඕනම ක්‍රියාමාර්ගයක සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කරගන්න. ඒක ඉස්සරහට අරන් යන්න. ඒ වගේම ඒ අයට යම් යම් මේ අධික පොලියක් තියෙන මේ தත්ත්වය තුළ ඒවා අඩු කරලා ඒ වගේම මේ අයගේ මේ දේපොළ අත්වත් කරගන්න ක්‍රමවේදය තව ඉස්සරහට දාලා යම් කාලයක් දීලා මෙන්න මේ කටයුතු ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නීති රීති වෙනස් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා උපරිම සහයෝගයක් ලබා දෙන්න අපි විපක්ෂය සූදානම් වෙලා ඉන්නවා කරව මෙතුමනි. ඒ නිසා ඔබතුමා මේ සම්බන්ධයෙන් අද මේ විවාදයෙන් පස්සේ මම මේ අපි කතා කරාට දැන් සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ශේෂයේ උදවිය අද බලාගෙන ඉන්නවා. මේ අපි කතා කරාට මේවා ඉස්ස වේවිද කියලා. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙලක් ආරම්භ කළා. මේක වහාම ක්‍රියාත්මක කළ යුතු කාර්යයක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම කියන්න ඕනි මේ தත්ත්වය ඇති කරන්න මේ රටේ කටයුතු කරපු කණ්ඩායම දැන් මේකෙන් වන්දිය ගෙවන්න වෙලා තියෙනවා. මේ රටේ 122 ජනතාවටම විශාල ප්‍රමාණයක සුළුවා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් ශේෂය වැඩ කරන ජනතාවට ඒ කර්මාන්තකරුවන් එහෙමනම් මේ තත්ත්වය මේ රට තුළ ඇති කරමු කණ්ඩායම අද මොකද කරන්නේ දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරයා හැටියට ගත්ත තීන්දුව තීරණවලදී අපි දැක්කා කෘෂිකර්ම ශේෂයේ පොහොර තහනම් කරලා ගත්ත තීන්දුවවලදී
ගරු මන්ත්‍රීතුමා ප්‍රතිමාගේ කාලය
පොඩි වෙලාවක් දෙන්න ඒ කර්මාන්ත ශේෂයේ විශාල හානියක් වෙලා තියෙනවා අද අද මහ බැංකුවේ වාර්තාවෙම කියනවා කෘෂිකර්ම ශේෂයේ මේ මේකේ 120කට ආසන්න ප්‍රමාණයක් හානියක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි ඒ වෙලාවේ කටයුතු කරපු රාජ්‍ය අමතිරා කබ්‍රාල්, ඒ වගේම පසුව මහ බැංකුවේ අධිපති පීපී ජයසුන්දර, ඒ වගේම බැසිල් රාජව මේ කණ්ඩායම අද මේ කර්මාන්තකරුවන් අද ඒවා වහලා අමාරු වැටිලා ජනතාවගේ රැකියා අහිමි වෙලා අද තමන්ගේ දේපල උකස් වෙලා එහෙම වන්දි ගෙවද්දී මේ මේකට මූලිකව වෙලා කටයුතු කරපු මේ බංකොලොත් බාබ ඇති කරන්න කටයුතු කණ්ඩායම අද ඉතාම සැප පහසුව ජීවත් වෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා විපක්ෂයක් හැටියට මේ ශේෂ්ත්‍රය ගොඩනගන්න මේකේ වන්දිය එයාලා ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ නිසා රජයේ මැදිහත් වෙලා වහමහම වැඩ පිළිලක් ක්‍රියාත්මක කරලා මේක තුලින් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර ගන්න ඒ සඳහා විපක්ෂයක් හැටියට අපේ සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා කියන එක මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ඉස්සුන්තර දෙමින් මම වචන සල්ප අවසන් කරනවා.
ස්තුතියි. ඊළඟට හොනරබල් චාමර සම්පත් දසනායක you have 22 minutes.
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මම හිතන්නේ අද මේ යෝජනාව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් පෞගේ කාලේ ඇතිවෙච්ච දේවල් ව්‍යසනය භීෂණය ඒ වගේම කොවිඩ් ව්‍යසනය අනි දේවල් එක්ක ආර්ථික අවපාතය ඒ වගේම ප්‍රශ්නත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්න නිසා අද පාර්ලිමේන්තුවේ මේ යෝජනාව විපක්ෂ නායකතුමා අද පාර්ලිමේන්තුවට ගෙනාවා. හැබැයි විපක්ෂ නායකතුමා මේ යෝජනාව ගෙන ආව එක ගැන ආණ්ඩු පක්ෂය හැටියට අපි කවුරු සතුටු වෙන ගමන් මේ ව්‍යාපාරික කුඩාහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවටත් මේ වෙලාවේ මෙතෙන්ට ගෙනල්ලා ගැලරි එකේ වාඩි කරලා විපක්ෂ නායකතුමා බලන්නේ මං හිතන්නේ විපක්ෂ නායකතුමාට මීට වැඩිය මේක ලේසියෙන් විසඳන්න තිබ්බා. මේ පහුගිය මාස 8කට කලින් මේ රටේ ඇතිවෙච්ච ප්‍රශ්නේ වෙලාවේ රට බාරගෙන තිබ්බනම් පස්සට යන්නේ නැතුව රට අරගෙන කෙලින් වැඩ කරලා තිබ්බනම් ජනාධිපති ආකම අගමැතිකම විපක්ෂ නායකතුමා බය නැතුව ඍජු ඇවිල්ලා අරගෙන තිබ්බනම් මේ ප්‍රශ්න අද මේ ගැලරියට ගෙනල්ලා මේ අය වාඩි කරලා කතා කරන්න ඕනේ නැහැ. ඒවා ඉවර කරන්න තිබ්බා මේ ප්‍රශ්න. ඒවා ඒ වෙලාවේ පස්සට ගිහිල්ලා ඉවර කරන්න නැතුව කතා කරන්න නැතුව හැංගිලා ඉඳලා මේ ප්‍රශ්න වලට මූණ දෙන්නේ නැතුව බයේ දැන් යෝජනා ගේනවා පාර්ලිමේන්තුවට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවට වෙච්ච අසාධාරණයි. මේ කර්මාන්ත අමාත්‍යාංශය අද කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ ඇමතුමත් ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතුමත් මම චාමර සම්පත් දසනායක රාජ්‍ය ඇමති අපිට විතරක් මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ප්‍රජා මේ හැම කර්මාන්තයට සම්බන්ධයි. කර්මාන්ත අමාත්‍යාංශයට බලන මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය මේ රටේ ඒ වගේම වැවිලි කර්මාන්ත හැම තැනටම කර්මාන්ත කියන කොටසට මේ ප්‍රජාව ඇයිති වෙනවා. මොකද පෞගිය කාලේ විදුලිය නැතුව තේ කර්මාන්ත ශාලා ඩීසල් නැතුව කඳුකරේ තේ ප්‍රධාන අපනයන භෝගේ වන තේ කර්මාන්ත ශාලා පැය 12 පැය 16 වහලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි ගෑස් නැතුව කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික හෝටල් ඒ වගේම සමහර පොඩි ව්‍යාපාරික හෝටල් නොයෙකුත් දේවල් බත් පාර්සලේ ඉඳන් පෞගිය කාලේ වහලා තිබ්බා ගෑස් පෝලිං වල ඉඳගෙන ගෑස් නැතුව ඒ වගේම භූමි තෙල් නැතුව ධීවරයෝ මුහුදු යන්නේ නැතුව සෑහෙන දුකකටපත් වුණා. ඉතින් ඒවා දිගින් දිග ඒවා අමතක කරගන්න එපා කියන එක මේ වෙලාවේදී කියන්න ඕන. පෞගිය කාලේ විදුලිය තිබ්බේ නැහැ, ගෑස් තිබ්බේ නැහැ, පාසල් යන්නේ නැහැ, කඩවල් වහලා මේ ප්‍රශ්න ගොඩක් මැද තමයි මේ රට බාරගත්තේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ඒකත් පොඩ්ඩක් අමතක කරන්න එපා. මොකද මේ මැරිලා ඉපදිලා ඉන්නව වගේ සමහර අයට අද කතා කරන්න පුළුවන්. හැබැයි ඉතිහාසයේ පහුගිය අවුරුදු 70ක විතර නිදහසෙන් පස්සේ දේශපාලන ඉතිහාසය ගැන අපි කොයි කවුරුත් වගේ කියන්න ඕන. හැබැයි ඊට පස්සේ පහුගිය කාලේ සහරාංගේ බෝම්බේ කොවිඩ් ව්‍යසනය ඒකම පහුගිය කාලේ මේ රටේ ඇතිවෙච්ච ආර්ථික අවපාත. ඒ ආර්ථික ප්‍රශ්නත් එක්ක රටේ තිබ්බ ඇතිවෙච්ච ගැටලුත් එක්ක මේ රට කොතනද තිබ්බේ කියන එක කාටවත් දැන් අමතක කරන්න බෑ. සමහර අය මන් දන්නවා පහුගිය කාලේ විදුලිය නැතුව ටයර් එකක් මාරු කරගන්න ටයර් ෂොප් එකකට ගියාම ටයර් එකක් මාරු කරගන්න බැරි තත්ත්වයට පත් වුණා. සමහර අයට කඩේකට ගියාම ගෑස් නැතුව කැම්ප් පාර්තලයක් හදාගන්න බැරි තත්ත්වයට පත් වුණා. ඒවා අමතක කරලා අපි කතා කරන්න හොඳ නැහැ. නමුත් අද 5000 ගානට තිබ්බ ගෑස් සිලින්ඩරේ මේ ඊයේ පෙරේද වෙනකොට රුපියල් 400කින් ගෑස් අඩු වෙලා තියෙනවා. අද ගෑස් ඕන තරම් තියෙනවා. ඒ වගේම විදුලිය පැය 24 ලබා දෙනවා. අද තෙල් තියෙනවා. විශාල අර්බුද ගොඩකින් මේ රට බේරගන්න වර්තමාන මේ වර්තමාන ආණ්ඩුව මාස 8ක කෙටි මේ ලදරු ආණ්ඩුව නැතුව දීර්ඝ කාලයක් පහුගිය දේවල් කතා කර කර ඉඳීමේ තේරුමක් නැහැ. පහුගිය කාලවලදී කරපු වැරදි තමයි පහුගිය කාලේ කරපු වැරදි තමයි මේ ආවේ. ඒක අපි පිළිගන්න ඕන කවුරුත්. අපි කවුරුත් පිළිගන්නවා. දැන් සමහර ඇමතිලා මේ ඊයේ පෙරේද මාස 8කට කලින් එහා පැත්තේ නාලක ගොඩේවා කියනවා මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා. නාලක ගොඩේවා තමයි හිටපු ඇමති. ඒ කාලේ මේ පැත්තේ හිටපු ඇමති කෙනෙක් කතා කරලා කියනවා අපි තමයි කුඩා පරිමාණ හා මේ ව්‍යාපාරිකව ගෙනල්ලා මේවා කතා කරන්න විපක්ෂය හැටියට අපි අවස්ථාව දුන්නා කියලා. ඒ අයට කියන්න බෑ විපක්ෂය හැටියට අවස්ථාව මේ දුන්නා කියලා කියන්න බෑ. ඒගොල්ලෝ තමයි ඒගොල්ලොත් වග කියන්න ඕන මේ ප්‍රශ්න ගැටළු වලට. මේක එකපාර හදක පටන් ගත්ත ප්‍රශ්නයක් නෙමෙයි. මේක දීර්ඝ කාලීන ටිකෙන් ටික ටිකෙන් ටික ඇවිල්ලා මේ ප්‍රශ්න ගොඩක් වැලකට පස්සේ ආවට පස්සේ තමයි මේ විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපේ අමාත්‍යංශය හැටියට අපි විශාල මහන්සියක් ගන්නවා අපේ රමේෂ් පතිරණ ඇමතුමත් අපිත්. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යංශය කර්මාන්ත ඔක්කොම ඇයිති. කෘෂිකර්මාන්තයට විශාල හානියක් වුණේ. පොහොර නැතුව පහුගිය කාලේ මිනිස්සු වීදි බෑලා ගොවිතැන් ගොවිබිම් වලින් ඇයින් වෙලා පොහොර ප්‍රශ්නේ. ඒ පොහොර ප්‍රශ්නේට විසඳුමක් තිබේ නෑ මේ රටේ. නමුත් තේ කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටලා තිබ්බා. ඒ පොහොර ප්‍රශ්නේ එක පැත්තකින් දීවරේ උන්ට. මොකද දීවර කර්මාන්තය සම්පූර්ණයෙන් භූමි තෙල් ප්‍රශ්න නිසා දීවර කර්මාන්තය සම්පූර්ණයෙන් අද දීවරයින්ට භූමි තෙල් ලීටරේ රුපියල් 245ට ලබා දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ මාස 8ක් වැනි කෙටි කාලෙදි මේ ජනාධිපතිවරයා හරියටම දිවුරුම් දීලා ජනාධිපති ධූරයේ වැඩ බාරගෙන මාස 8යි. මේ මාස 8කට ඉස්සර වෙලා රටේ තිබ්බ තත්ත්වෙත් මේ දැනට තියෙන මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් පමණක් අපි කියන්නේ එතුමාලට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. හැබැයි එතුමාලට වගේම සමස්ත රටවාසී ජනතාවටම මේ ප්‍රශ්නේ තිබ්බා. සමස්ත රටවාසී ජනතාවටම මේ ප්‍රශ්නේ තිබ්බ නිසා තමයි ලොකු ගැටළු වලට මොකද පාසල් දරුවට පාසලට යන්න බෑ. ඈ බස් රථ දුවන්නේ නෑ. CTB එක එහෙම නැවතිලා පෞද්ගලික බස් රථ එහෙම නැවතිලා ඩ්‍රයිවර්ලාට වැඩ නෑ. කොන්දොස්තරලාට වැඩ නෑ. සමස්ත රටේ කාර්මික ප්‍රජාව හා සමානව සමස්ත කම්කරු ප්‍රජාවටම මේ රටේ ආර්ථික හා මේ රටේ ප්‍රශ්න ගොඩාක් පටන් ගත්ත කාලයක් තිබ්බා. ඒකම කොවිඩ් අසංගතය කාලේ අපි දන්නවා. මාස ගණන් රට වහලා තිබ්බා. මාස ගණන් රටේ වාහන නැවතිලා තිබ්බා. ගුවන් යාන නැවතිලා තිබ්බා. යාන වාහන නැවතිලා තිබ්බා. ඈ කර්මාන්ත ශාලා වැහිලා තිබ්බා. නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දුන්නා මේ රට. හැබැයි දැන් ඒ ප්‍රශ්න ගැටළු ටික ටික නිරාකරණය වෙලා දැන් තමයි රට යවත දුවන්න පටන්ගෙන තියෙන තත්ත්වයට රටපත් වෙලා තියෙන්නේ. එනිසා මේ කණ්ඩායමට ලොකු අසාධාරණයක් හැම කණ්ඩායමකම අසාධාරණ සිදුවෙච්ච අවස්ථාවක මේ කණ්ඩායමටත් අසාධාරණයක් සිද්ධ වෙච්ච බව අපි පිළිගන්නවා. ආණ්ඩුව හැටියට කර්මාන්ත අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිවරයා හැටියට මමත් අපේ ඇමතිතුමාත් ඇමතිවරු දෙපළත් රාජ්‍ය ඇමතිවරු දෙපළත් ඇමතිතුමාත් අපි කීප දෙනාම අපි මේ වගකීම් පිළිගන්නවා. හැබැයි අපි දන්නවා මේවා අපිට එකපාර දැන් පාර්ලිමේන්තුවට යෝජනාවක් හැටියට ගේන්න පුළුවන්. විපක්ෂයට මේ යෝජනා ගේන්න පුළුවන්, ගෙනල්ලා කතා කරන්න පුළුවන්. හැබැයි විපක්ෂයට මේ යෝජනා ගෙනල්ලා කතා කරන්න පුළුවන්. හැබැයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ විපක්ෂයට නෙවෙයි, මේක ක්‍රියාත්මක කරන්න වෙන්නේ මේ ආණ්ඩු පක්ෂය ඇතුළු. මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා අද මෙතන කෘෂිකර්ම අමාත්‍යංශෙත් තියෙන්න ඕන, මුදල් අමාත්‍යංශෙත් තියෙන්න ඕන, හැම අමාත්‍යංශයකටම මේක ප්‍රශ්නයක්. මොකද දීවර අමාත්‍යංශෙත් මේකට තියෙනවා. ඒ නිසා මේක එක තැනකට ගෙනල්ලා හැම අමාත්‍යංශෙම කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකෝ හැම අමාත්‍යංශයත් එක්කම එකට බැඳීමක් තියෙනවා. සම මේකට හැම අමාත්‍යංශෙම එකතු වෙලා අපි වැඩ පිළිවෙලක් හදන්න ඕන ගරු ඇමතිතුමා. නැතුව විපක්ෂයේ මේ ගේන යෝජනාවට අපි දෙගොල්ල කතා කරලා අද මෙතනින් මේ යෝජනාවට කතා කරලා ගියාට ගියා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. විපක්ෂ නායකතුමා උදේ ඉඳන් මේගොල්ලෝ ගෙනල්ලා ගැරලිය තියාගෙන මම යෝජනාව දැම්මා මම කතා කරා මගේ වැඩි හරි කිව්වට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. විපක්ෂ නායකතුමා මේ කතාව කරා කියලා මේගොල්ලෝ ගෙනල්ලා උදේ ඉඳන් මේ ගැරලිය තියලා අපි අද මේක විවාද කරා කියලා විපක්ෂ නායකතුමාට ලකුණු වෙන්නේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණේ මොකද මේ ප්‍රශ්නේ විසඳුනේ නැත්තම් කාටවත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න වෙනවා. ඒක තමයි මේ ප්‍රශ්නේ වෙනුවෙන් හැමෝම එකතු වෙලා කතා කරන්න ඕන අවස්ථාවක් බවට පත් වෙලා තියෙන්නේ. සා රටේ තිබ්බ හැම ප්‍රශ්නයක්ම රටේ තිබ්බේ නැත්තේ නෑ. නැති විදිහට කතා කරන්න එපා. තෙල් පෝලිං, ගෑස් පෝලිං, ඉදිලි පෝලිං, විදුලිය කපනවා පැය 24. ඉතින් නොයෙකුත් ප්‍රශ්න මේ රටේ තිබ්බා. ඉතින් මේ රටේ තිබ්බ ප්‍රශ්න වලට උත්තරයක් හැටියට අද මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ රටේ තිබ්බ කර්මාන්ත ශාලාවලට විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ විශේෂයෙන්ම මං ජීවත් වෙන බදුල්ල වගේ දිස්ත්‍රික්කවල තේ කර්මාන්තශාලා ගොඩක් තේ කර්මාන්තශාලා පහුගිය කාලේ යම් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. හැබැයි දැන් ටික ටික දැන් විදුලිය තියෙනවා. දැන් ඒ වගේම ප්‍රශ්න විසඳින්න යනවා. හැබැයි කුඩා පරිමාණ මේ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් අපි වැඩ පිළිවෙලක් හදනවා. රජයේ හැටියට අපි රජයට යෝජනා කරනවා. ඈ ඒ අයට මාස 6කට ණය වාරික තිබ්බනම් ඒ ණය වාරික වෙනුවෙන් අපි තව මාස 6ක් නෙමෙයි අවුරුද්දක් නෙමෙයි අවුරුදු දෙකක් හරි ඒ වෙනුවෙන් එයාට සහනය ලබා දෙන්න රජයක් හැටියට අපි කටයුතු කරන්න වෙනවා. මං ඉතින් මම ඉල්ලීමක් කරනවා අපේ කැබිනට් ඇමතිතුමාගේ මේව වෙනුවෙන් එකින් එකට අද මේ විවාද කරපු කරුණු සැලකිල්ලට ගෙන අපි කැබිනට් මණ්ඩලයේදී ඔබතුමා කතා කරලා මේ තියෙන ගැටලු දැන් හැබැයි මං හිතන්නේ
ඔබතුමා order please මූල ආසනට කවුරු හරි മന്ത്രിയෙක් කෙනෙක්ගේ නම යෝජනා කරන්න.
සුමිත් රාජමතුමා නම යෝජනා කරනවා.
එම යෝජනාව මම ස්ථිර කරනවා. රාජ්‍යමන්ත්‍රීවරයා කටයුතු කරගෙන යන
එදා මම මේ වෙලාවේදී කියන්න ඕන මේ ප්‍රශ්න ගැටළු වලින් දැන් මං හිතන්නේ අනුර කුමාර ඇමතිතුමාගේ කතාවේදී විපක්ෂයේ හිටපු එතුමාගේ කතාවට මං ඇහුම් කන් දුන්නා. ඒ වෙලාවෙත් කිව්වේ ලීසින් වාරික ඇත. ලීසින් වාරික 130යි. ලීසින් වාහන ගෙවුවේ නැත්නම් වාහන උස්සනවා. ඒ ලීසින් වාරික ගෙවන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. සමහර වාහන වලට හයර් තිබ්බේ නැහැ. සමහර පාසල් බස් රථ දිව්වේ නැහැ. ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න ගැටළු තිබ්බ අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒව වෙනුවෙන් රජයක් හැටියට මහ බැංකුවත් එක්කත් කතා කරලා අපි කර්මාන්ත අමාත්‍යංශයේ පමණක් නොවේ සියලුම සමස්ත මුදල් අමාත්‍යංශය සමස්ත අමාත්‍යංශය එකතු වෙලා වැඩපිළිවෙලක් ඇතුව මේ නැවත වැටිච්ච තැනින් මේ අය ගොඩ එන්න මේ අයට වැටිච්ච තැනින් ඉදිරියට එන්න ගොඩ නැගෙන්න අපේ උපරිම සහයෝගය අපි දෙන්න ඕනේ. ඒ නිසා මේවා මේ චූන් එකට ගෙනල්ලා මේ යෝජනා රටට පෙන්නන්න ව්‍යාපාරික ප්‍රජාවට පෙන්නන්න ඒ ගෙනන යෝජනා ගෙනාවා කියලා මං හිතන්නේ ඒ අය කවදාක්වත් සතුටු වෙයි කියලා. එහෙම සතුටු කරන්න බෑ. මොකද සතුටු කරන්න බැරි අපි දැක්කනේ පහුගිය කාලේ. ඒ නිසා මම මේ වෙලාවේදී ප්‍රකාශ කරන්න ඕන මේ වෙලාවේදී කියන්නේ අපි අමාත්‍යංශය හැටියට අපේ උපරිම සහයෝගය අපි දක්වනවා. ඒ විතරක් නෙමෙයි මගේ මට ඇති කර්මාන්තවල දැන් අපේ තියෙන කර්මාන්තයන් දැන් සිමෙන්ති වල මිල අධික කියලා. හැබැයි සිමෙන්ති කර්මාන්තයේ වෙනුවෙන් අපේ සිමෙන්ති කර්මාන්ත ශාලාව කංකසන්තුරේ වාලා දැන් අවුරුදු 20ක් විතර වෙනවා. වැඩ පිළිවෙල ආයෝජකෝ කීප දෙනෙකුට කතා කරලා තිනවා ඇවිල්ලා කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව ගන්න කියලා. මේ වෙනකොට ජනාධිපතිතුමා ආයෝජකවන්ට කතා කරනවා ඒ සිමෙන්ති කර්මාන්ත ශාලාව ලබා දෙන්න. හැබැයි අපි ඒ වගේ කර්මාන්ත වැහිච්ච කර්මාන්ත අද නැවතිච්ච කර්මාන්ත කරගෙන යන්න බැරි කර්මාන්ත අපි ඒවා වෙනුනොත් අපි දැන් යම් වැඩපිළිවෙළවල් හදමින් පවතිනවා. ඒ නිසා මම හිතන්නේ පහුගිය කාලේ මැණික් කර්මාන්තයටත් එහෙම තමයි. මැණික් ගරණ අයට තෙල් නැති ප්‍රශ්න තිබ්බා. ඈ ඒ අයගේ මෝටර් රෝලින් තෙල් නැතුව වතුර ඇයින් කරගන්න නැති බැරි ප්‍රශ්න තිබ්බා. නොයෙකුත් ප්‍රශ්න නොතිබ්බා නෙමෙයි මේ රටේ තිබ්බා. හැම කර්මාන්තයකටම ගැටළු ප්‍රශ්න තිබ්බා. සා මේ යෝජනාව මම හිතන්නේ පාර්ලිමේන්තුවට උචිත වෙලාවක ගෙනාවා. ඒක අපි පිළිගන්නවා. පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙලා. හැබැයි මේ පාර්ලිමේන්තුවට ගෙනාපු අය ගැනත් අපි කල්පනාවෙන් කතා කරන්න ඕන. වගකීම් පැහැර හරින් නැතුව වගකීම් බාර ගන්න ඕන. වගකීම් පැහැර හරින් නැතුව වගකීම් බාර ගන්න තමයි අද මේ රමේෂ් පතිරේ ඇමතුමා මේ යෝජනාව ආපු වෙලාවෙ ඉඳන් මම බලාගෙන උදේ ඉඳලම වාඩි වෙලා ඉන්නවා මේ යෝජනාව කතා කරපළා. හැම කතිකේක්ම කතිකයෝ කියපු දේවල් වලට ඇහුම්කන් දීලා මුණ දීලා කියනවා. අන්න ඒක තමයි ඍජු නායකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ. වගකීම බාර දුන්නම ඒ වගකීම වෙනුවෙන් මං හිතන්නේ දිවා ආහාරයටවත් නැගිටේ නෑ අද පාර්ලිමේන්තුවේ මේ ඇමතිවරයා. ඒක තමයි යෝජනාව ගෙනල්ලා ඒ යෝජනාව පාර්ලිමේන්තුවට දාලා යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා යෝජනාව දාලා යෝජනාව ගැන කතා විවාදය අහන්නේ නැද්ද? එම්ම පැනලා යන කෙනෙක් නෙවෙයි අපේ ඇමතිතුමා. සෑ ඇමතිතුමා ඒ යෝජනාව වෙනුවෙන් අද ඉඳලා මේ ආපු යෝජනාව කතිගොන්ගේ කරන කතා සියල්ල වෙනුවෙන් 100%ක් අපිට මේකට මේ වෙනුවෙන් උත්තර දෙන්න බැරි වෙයි. ගරු පාර්ලි චම්පික ඇමතිතුමනි 100%ක් අපිට මේවට පිළිතුරු දෙන්න බැරි වෙයි. නමුත් එතුමා මේ අමාත්‍යංශයේ වෙනුවෙන් මම සතුටු වෙනවා මගේ ඇමතිවරයා හැටියට එතුමා මේ අද දවස පුරා ඉඳගෙන මේ වෙනුවෙන් අපිටත් අද අපි රාජ්‍ය ඇමතිවරු හැටියට ප්‍රසන්න රණවීර මමයි අපි තුන්දෙනාම අද ඇවිල්ලා එතුමා වෙනුවෙන් මේ එතුමා ශක්තිමත් කරන්න එතුමා වෙනුවෙන් වැඩ කරන්න අපි කැමැති. මොකද අපි රාජ්‍ය ඇමතිවරු හැටියට අද මේ පාර්ලිමේන්තුවේ සතුටින්ම වැඩ කරන්නේ රමේෂ් පතිරණ ඇමතිතුමා යටතේ. දැන් බලන්න උදාහරණයක් වශයෙන් රමේෂ් පතිරණ ඇමතිතුමාට බාර දීලා තියෙන අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිවරු කවුද කියලා චාමර සම්පත් දසනායක ප්‍රසන්න රණවීර. කොහොමද වැඩේ? ඒ අයත් එක්ක වැඩ කරනකොට කොහොම ඇද්ද? නමුත් එතුමා දන්නවා ප්‍රසන්න රණවීරගෙන් වැඩේ කරගන්නත් දන්නවා චාමර සම්පත් දසනායකගෙන් වැඩේ කරගන්නත් දන්නවා අනිත් ඇමති කවුද? අනිත් ඇමති කියන්නේද? ලෝහාන් රත්නත්. එතකොට එහෙම ඇමතිලා තුන්දෙනෙක් රාජ්‍ය ඇමතිවරු හැටියට තියාගෙන මේ පාර්ලිමේන්තුවේ අපිත් එක්ක එකතුලා බොහොම හොඳට අපිට ගැසට් කරලා දීලා වෙන අය වගේ නෙමෙයි මේ ආයතන මේ බාර දීලා මේවා කරගෙන යන්න කියන විදියට නිවැරදි විදියට එතුමා අපිට මේ ශක්තිය ලබා දීලා තියෙනවා. සමම් මේ වෙලාවේදී කියන්න ඕන මේ විපක්ෂ නායකතුමා ගෙනාපු යෝජනාව බොහොම හොඳයි. හැබැයි විපක්ෂ නායකතුමා මේ යෝජනාව මෙතෙන්ට ගේන්න තිබ්බේ මේ එහා පැත්තේ පළවෙනි පුටුවේ වාඩි වෙලා ඉඳගෙන මේ යෝජනාව ගෙනල්ලා තිබ්බනම් මීටත් වැඩිය මේ කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවට වටිනාකමක් තියෙනවා. මොකද එහෙම ඉඳලා තිබ්බනම් එතුමාගෙන් මේවට පිළිතුරු ගන්න තිබ්බා. හැබැයි මං හිතනවා රටේ මිනිසුන්ගේ හොඳ වෙලාවටත් විපක්ෂයේ හොඳ වෙලාවටත් පළවෙනි පාර ගෙවල් ගිනි තිබ්බේ මේ පැත්තේනේ. එයා අරගෙන තිබ්බනම් දෙවෙනි පාර ඒ පැත්තේ තමයි ගෙවල් ටික ගිනි ගන්න වෙන්නේ. මොකද එතුමා ඒ වෙලාවේ ඉදිරියයි. ඒ නිසා කාගේත් වාසනාවට විපක්ෂෙත් වාසනාවට තමයි එතුමාට නැතුව මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ජනාධිපති ධූරය බාරගත්ත ඉඳා මං හිතන්නේ අනිත් කට්ටියගේ ගෙවල් බේරුණා. ඒ නිසා මේ වෙලාවේදී මම කියනවා මේ යෝජනාව ඇත්ත වශයෙන්ම අපි පරමාර්ථ අමාත්‍යංශයට පමණක් වගකීම් බෑ නැතුව හැම අමාත්‍යංශයටම මේ වගකීම තියෙනවා. කෘෂිකාර්ම ඒ සියලු අමාත්‍යංශ එකතු වෙලා මේ වැඩපිළිවෙලක් ඇතුව ඉදිරියේදී මුදල් අමාත්‍යද විශේෂයෙන්ම මහා භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යංශය සියලු අමාත්‍යංශ විශේෂයෙන්ම මේකට මැදිහත් වෙන්න ඕන. මොකද මුදල් අමාත්‍යංශයත් එක තමයි වැඩියෙන්ම මේක බැඳිලා තියෙන්නේ. මොකද ණය ලෝන් හැම දෙයක්ම මේ මුදල් අමාත්‍යංශෙත් එක්ක තමයි මේ අමාත්‍යංශ තියෙන්නේ. එහෙනම් මේ සම්බන්ධව අද විවාදයට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. මම නිහඬ
මොකද මන්ත්‍රීතුමා
මම පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවේ මගේ නම කියලා අසත්‍ය ප්‍රකාශයක් කරලා තියෙනවා ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිතුමිය. තුම කියලා තියෙනවා අපි කූට ලේඛනයක් ඉදිරිපත් කරලා තියෙනවා. මම පැහැදිලිව කියනවා ඒ ලේඛනය අපි ළඟ තියෙනවා ඔරිජිනල් එක. මම රජයේ රස පරීක්ෂණයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම CID එකෙන් දාලා මේකේ ආගේ අස්සන නැවත පරීක්ෂා කරන්න කියලා. මම හිතන්නේ ඒක එකක්. දෙවෙනි එක තුම කියලා තියෙනවා තව දුරටත් එතුමිය සමගි ජන බලවේගයේ සහකාරලේකම් උපලේකම් කියලා. නෑ එතුමිය උපලේකම් නෙවෙයි. මගේ ළඟ තියෙනවා මේ පාර්ලිමේන්තුවේ මැතිවරණ කොමිසමේ තියෙන වෙබ්සයිට් එකේ තියෙන මේ ලේඛනයේ තියෙනවා එතුමියගේ නමය මෙතන නෑ. එතුමිය අපි අයින් කරලා තියෙන්නේ. එතුමිය එක්කම කියලා තියෙනවා රංජිත් මද්දුම් බණ්ඩාර පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ ඡන්දෙන් නෙවෙයි කියලා මම කියනවා. මම පිට මැතිවරණ 10කින් දිනපු
මන්ත්‍රීවරයෙක්
පොඩ ඉන්න. එතුමිය පාර්ලිමේන්තුවේ මගේ අස්සනේ. අද ලැජ්ජ නැතුව මට පරිභව කරනවා. ඒ වගේම එතුමිය මගේ අස්සනේ. මගේ අස්සනේ නැතිනම් එතුමෙට ඉන්න බෑ. ඒ වගේම එතුමියට මං කියනවා කරුණා කරලා මේ විදියට අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. මම ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ අසත්‍ය ප්‍රකාශ මේ හැන්සාඩෙන් අයින් කරන්න කියලා. එතුමිය ප්‍රාදේ පළාත් සභා ඡන්ද ගත්තේ ඡන්ද 2000යි.
සමගි
ජන බලවේගයේ පොඩ ඉන්න පින් සිද්ධ වෙන්න.
දැන් ඔබතුමාගේ කාරණා ටික
මම කිව්වා දැන්. දැන් ඉන්නවද ඔබතුමා? එතුමියට කොච්චර දේවල් කියන්න පුළුවන් නැයි මට කියන්න.
නෑ ඔබතුමා වෙලාවක් ඉල්ලගෙන කරගෙන
ඉන්න වෙලාව. නෑ වෙලාව නේ මට අවස්ථාව දෙන්න. කරුණාකර
මේ වෙලාව නෑ සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ගේ ඒ වෙලාවම කියලා කිව්වොත් ඒක ප්‍රකාශ කරන්න
බෑ. මම ඒක තමයි මේ ඉල්ලන්නේ ඔබතුමායි.
ඔබතුමා කාරණා ටික ඔක්කොම කිව්වා.
දැන්
වෙන වෙලාවක් කරගෙන ඔබතුමාගේ අර
කාරණා කිව්වා.
ප්‍රශ්න තියෙනවා නම් වෙනම එකක් කතා නැගිට මට දීලා ඉල්ල ගන්න.
කාරණා කිව්වා කියන්න තියෙනවා.
නෑ අද දවසේ තව වැඩ කටයුතු තියෙනවනේ කරුණා මන්තිතුමා.
මගේ නම කියලා
නෑ මම
අසත්‍ය ප්‍රකාශ කරන්න මට අයිතියක් තියෙනවා ඒ සම්බන්ධව කතා කරන්න.
ඊළඟට අපේ දරු පාටලි චම්ප කරන්න කැමතුමා.
මම හිතන්නේ
කැමතුමා. ඔබතුමාට විනාඩි 8ක් තියෙනවා.
අපේ වෙලාවෙන් ගන්න අපේ වෙලාවෙන් ගන්න කිසි ප්‍රශ්නයක් නෑ. පාටලි කැමතුමා මට අවස්ථාව දී කරුණා කරලා කියන්න.
හරි ඔබතුමාලගේ වෙලාවෙන් අඩු කරගෙන විනාඩියක් අරගෙන කියන්න.
ඉතින් ඔබතුමා මන්ත්‍රීවරුට අවස්ථාව දෙන්න ඕන. බොහොම අසාධාරණයි. මෙතුමිය බොහොම නරක විදියට මෙතුමියට අපිට කූටලේඛනයක් මෙතුමිය රස්මියා කරන්න ඕනේ නැහැ. අපි වැරද්දක් කරා. මේ කූටලේඛන සකස් කරන කට්ටියගේ පක්ෂයක් අපි ගත්තා. ඒක තමයි අපි කරපු වැරද්ද. සාමාන්‍යයෙන් අර බල්ලෙක් ගත්තත් බලනවනේ ඉතිහාසය මොකද්ද කියලා. අපි ඒ වැරද්ද කරා පක්ෂයක් විදියට. මෙතුමියට මම කියනවා මේ පාර්ලිමේන්තුවේ අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. මම මුලසුනේ ඉල්ලා සිටිනවා කරුණා කළ මේ අසත්‍ය ප්‍රකාශ කරපු ඒවා අයින් කරගන්න කියලා යන්නේ.
හරි බොහොම ස්තුතියි. ඊළඟට පාටලී චම්පක රණවක මන්ත්‍රීතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා. අර අනිත් අඩු කරපු කාලේ විපක්ෂයේ අනිත් මන්ත්‍රීවරුන්ගෙන් අඩු වෙයි.
කීයද?
විනාඩි 8ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි. ගරු මුලස් නාරුඩ මන්ත්‍රීතුමනි, අද ඇත්තටම මේ රටේ ඉතාමත්ම දැවෙන ගැටලුවක් විවාදයක් හැටියට පැවැත්වීම ගැන අපි මේ විවාදයේ යෝජනා කිරීම ගැන විපක්ෂයට ස්තුතිවන්ත වෙනවා. පළමුවෙන්ම කියන්න ඕනේ අද මේ පවතින වර්තමාන තත්ත්වය බොහොම తాවකාලික තත්ත්වයක්. මේ තත්ත්වයෙන් අපි ගිනි කන වැටෙන්න හොඳ නැහැ. ගිය වසරේ අප්‍රේල් 12 වෙනිදා අපි විදේශ ණය නොගවා සිටීම සඳහා අපේ බංකොලොත් භාවයේ ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කිරීමත් එක්ක අපි මේ වෙන විට ආසන්නයෙන් ඩොලර් බිලියන 4.5ක පමණ ණය අපි ගෙවිය යුතු ණය අපි ගෙවලා නැහැ. ඒ වගේම අපේ සංචිත ප්‍රමාණය අද තියෙන්නේ ඩොලර් බිලියන 3ක පමණ ප්‍රමාණයක්. ඒකෙනුත් 1.5ක්ම තියෙන්නේ චීනය විසින් අපට ලබා දීපු ණය. ඒ ණය අපිට පාවිච්චි කරන්න බැහැ එක්තරා මට්ටමකට අපේ සංචිත එනකම්. ඒ අනුව අපි ණය ගෙව්වා නම් අපේ රටේ සංචිත ප්‍රමාණය ඍණ, පරණ පෝලිං, පරණ ගැටුම්, පරණ කැරලි ඒ ආකාරයටම ඇති වෙන්න නියමිතයි. එනිසා අපි මේ තත්ත්වය සම්බන්ධයෙන් ඇස්ගිනි කන වට ගන්න ඕනේ නැහැ. අර්බුදය පොඩ්ඩක් කල් දාපු එක විතරයි වෙලා තියෙන්නේ. ඒ වගේම මම කියන්න ඕනේ ලබන සැප්තැම්බර් මාසෙදී රජයට සිද්ධ වෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සැලසුම ඉදිරිපත් කරන්න. විදේශීය ණයත් දේශීය ණය. දැන්ට දේශීය ණය ගෙවාගෙන යනවා, විදේශීය ණය ගෙවන්නේ නැහැ. නමුත් විදේශීය ණයවල පොලිය හෝ ගෙවන්න සිද්ධ වෙනවා ඒ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලත් එක්ක 2024 දී. ඒක තමයි මෙතන මූල්‍ය අරමුදලත් එක්ක අපි සම්මත කරගත්ත ගිවිසුමේ තියෙන්නේ. ඒ නිසා මේ අර්බුදය ගෙවිලා ගිහිල්ලා නැහැ. මම ඒකයි කියන්නේ නිතර තව තියෙන්නේ මහගිරි දඹ තව ඉදිරියට තියෙන්නේ. විශේෂයෙන්ම මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කාටද වදින්නේ? වදින්නේ අර සේවක අර්ථසාධක අරමුදලේ බැංකු තැන්පත්කරුවෝ ඇතුළු පිරිසකට. ඒ පිරිස අතිවිශාල පිරිසක්. සේවක අර්ථසාධක අරමුදල් වල කවුද ඉන්නේ? මේ වැඩ කරන ජනතාව විශේෂයෙන්ම මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගරු මන්ත්‍රීතුමනි ඔබතුමත් දන්නවා 10 ලක්ෂයකට අධික ප්‍රමාණයක් මේ රටේ තියෙනවා. ඒ වගේම 40 ලක්ෂයකට වැඩි සේවක පිරිසක් මේවා වැඩ කරනවා. මේ රටේ කෘෂිකර්මාන්තයේ දලදේශීය නිෂ්පාදනයේ දායකත්වයේ 7%. හැබැයි සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල දායකත්වයේ 52%. මේ තුල තමයි මේ ආර්ථිකය අපේ ආර්ථිකය රැඳී පැවතිලා තිබෙන්නේ. එතකොට මේ කර්මාන්තකරුව මේ වැඩ කරන ජනතාව මේ සල්ලි තැන්පත්කරුව බැංකුවල අහන ප්‍රශ්නයක් තියෙනවා. රට බංකොලොත් නම් අපි මොකද්ද වගකීම? අපි මොනව කළාටද රට බංකොලොත් තුනේ? අපි එදිනෙදා වැඩ කළා, දහඩිය මහන්සිය හෙළුවා, දරුව පාසල් ඇරියා, ගොවි තැන්පත් කළා, කර්මාන්ත කළා, යුක්ති සහගත විදියට හරි විදියට ආදායම් හොයාගත්තා. අපේ සම්බන්ධයක් නැහැ රට බංකොලොත් වෙන්න. හැබැයි අපට ඒකට අද වන්දි ගෙවන්න වෙලා තියෙනවා. මේ වෙනකොට 120ක් පමණ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැසී ගිහින් තියෙනවා. බලන්න විදුලි බිල දිහා. බලන්න තෙල් පරිභෝජනයේ දිහා. ඒ හැම තැනකම මේක පේන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම රැකියා 6 ලක්ෂයක් විතර විශේෂ මිදිකිරීම් ශේෂ්ත්‍රේ අද බිඳ වැටලා එළියට වැටලා තියෙනවා. ඒ වගේම වෘත්තීය මට්ටමේ පිරිස් දහස් ගාණින් රට හැර යමින් තියෙනවා. ඒ නිසා මේ අර්බුදයේ 2048 දී රට සංවර්ධිත රටක් වෙනවද? මූල්‍ය අරමුදල කියන විදිහට 2032 දී අපි ගැලවෙන්නේ කියන එක තරම් කාලයක් අපිට නැහැ සභාපතිතුමනි. තව අවුරුදු 3ක් යනකොට මේ රට මානව කාන්තාරයක් බවට පත් වෙනවා. අපි ඊට ඉක්මනින් විසඳුමක් ඉදිරිපත් කළේ නැත්තම්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අද පොලි අනුපාතය ගැන කතා කරනවා. පොලි අනුපාතය ඇති වුණේ ඇයි? ට්‍රිලියන 3ක් බිලියන 3000ක් ගරු අජිත් නිවාඩ් කබ්‍රාල් අච්චු ගැහුවා. ඒ අච්චු ගහපු සල්ලි ආපසු ගන්න සිද්ධ වුණා මහ බැංකුවට තමන්ගේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳ පොලේ විකුණලා ඒ සල්ලි ටික ආපහු වෙළඳ පොලෙන් බැංකුවට ගන්න. 134 ගත්තා. අවසානයේ මේ අන්තිම එක ගියේ 125.7ට. ඒ නිසා අද මොකද වෙලා තියෙන්නේ? මේ ක්‍රියාවලියට කිසිම සම්බන්ධයක් නැති අහිංසක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට 125.30 පොලී ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට උද්දමනය වැඩි වුණා සල්ලි අච්චු ගැහිම නිසා. ඒකම මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව සක්ෂතාවය අඩු වුණා. ඒ නිසා භාණ්ඩ නිපදවපු අය සේවා සපයපු අයට ඒවා විකුණ ගන්න නොහැකි වුණා. ඒ පැත්තෙනුත් ඒගොල්ලන්ගේ ආදායම අහිමි වෙලා අද අලුත් දුගී පරපුරක් ඇති වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා සමෘද්ධි ක්‍රියාවලියේ ඉන්න කෙනෙක් හැටියට මේ අලුත් දුගී පරපුර ආසන්නයෙන් ලක්ෂ 112ක් පමණ පවුල් අලුත් දුගී පන්තියක් ඇති වෙලා තියෙනවා. මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා. ඉතින් මෙතන ඉඳන් එදා කයිවාරු ගැහුවා, සල්ලි අච්චු ගැහුවට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. ඒකට කිව්වා අලුත් මොනිටරි තියර එකක් කියලා, මොඩර්න් මොනිටරි තියර කිව්වා. දැන් අද ඒවයි වන්දි ගෙවන්න මේ රටේ අහිංසක දුගී දුප්පත් කර්මාන්තවල නිලිට රටට බරක් නොවිච්ච මිනිසුන්ට අද සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට බලශක්ති ආයතන කඩාවැටුණා. ඒකට අපේ ආණ්ඩුත් වගේ කියන්න ඕනේ. බලශක්ති ආයතන කඩාවැටීමේ ප්‍රතිඵලය අද ජනතාවට ගිහින් තියෙනවා. අද ලෝක වෙළඳ පොලේ බලශක්ති මිල $128 තෙල් බැරලේ තියෙනකොට තිබිච්ච වැඩි කරපු ගාණ එහෙම්මමයි අද $70 තෙල් බැරලේ ආවත්. ගල්ලඟුරු $300 තියෙනකොට ටොන් එක ඒක 150ට ආවත් ගල්ලඟුරු මිල අඩු වෙන්නේ නැහැ. විදුලි මිල අඩු වෙන්නේ නැහැ. තෙල් මිල අඩු වෙන්නේ නැහැ. සූත්‍රයක් කිව්වට ඒ මිල සූත්‍රයට අනුකූලවම නෙවෙයි වෙන්නේ. අදටත් මේ රටේ ඒ තෙල් මිල අන්තර්ජාතික ආකාරයට තරගකාරී මට්ටමක නැහැ. විදුලි බිල තරගකාරී මට්ටමක නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට මොකද වෙලා තියෙන්නේ? කර්මාන්තවලට සේවාවලට මේ බලපෑම එල්ල වෙලා තියෙනවා. ගරු මූලාශ්‍රාරුණ්ඩ මන්ත්‍රීතුමනි, ටෙලිකොම් ආයතනයත් අර පසුගියදා සේවෙන් ඉවත් කරපු මේ මන්ත්‍රී යෝජනාවකින් ජනකරත්නායකට අනුව ලක්ෂ 4කට අධික පිරිසකගේ විදුලි බිල් 0යි. ඒක කාලයක් තිස්සේ විදුලි බල මණ්ඩලයේ තියෙන දෙයක්. ඒකත් මම කියන්න ඕනේ. ඒ වගේම ස්ථිර රැහන් පද්ධතිවල තිබිච්ච 350,000 දුරකතන අද පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ වෙලා තියෙන්නේ? මිනිස්සු එක්ක කර්මාන්ත කඩාවැටලා නැත්තම් පවුල් ලක්ෂ 4ක් රටින් ගිහිල්ලා. ඒතර මේ ආකාරයට රට නාය යමින් තියනවා යටින්. කර්මාන්ත කඩාවැටීමින් තියනවා මේ ඉන්ධන බිල, මේ විදුලි බිල, මේ ජල බිල තවදුරටත් මේ ජනතාවට දරා ගන්න බෑ. ඒ අයකට වග කියන්න ඕනේ නැහැ. ඒවා ඒ පාලකින්ගේ ප්‍රශ්නයක්. ඊළඟට අපි ආනයන සීමා පැනෙව්වා. බාණ්ඩ 1200කට. දැන් ඒක ක්‍රමයෙන් අඩු කරගෙන යනවා. නමුත් මේ ආනයන සීමා නිසා, ඒ ආනයන සීමා පනවද්දී අපි දන්නවා පාරිභෝගික බාණ්ඩ තියෙනවා. ඒ වගේම ආයෝජන බහණ්ඩ තියෙනවා, අතරමැදි බහණ්ඩ තියෙනවා. මේවා ගැන කිසිම සැලකිල්ලකින් තොරව තමයි මේ ආනයන සීමා පැනෙව්වේ. ඒ නිසාම උනේ මොකද්ද? කර්මාන්ත වලට අවශ්‍ය කරන දෑ අපට අහිමි වෙලා ගිහිල්ලා කර්මාන්ත කඩාවැටීම සිද්ධ වුණා. මොකද ආයෝජන බහණ්ඩ වලට ගැහුවා, අතරමැදි බහණ්ඩ වලට ගැහුවා. ඒකෙන් උනේ මොකද්ද? කර්මාන්ත පද්ධතිය, දේශීය කර්මාන්ත පද්ධතිය අද වැටුණා. අවසාන වශයෙන් බැංකුවල මේ අර්බුදයට මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ වක්කිය යුතු නැහැ. අද රාජ්‍ය බැංකුවල අක්‍රිය ණය ප්‍රතිශතය මේ අද 114ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකුවල තිබිච්ච ඒ සම්පත් වලින් 157ක් ණය දීලා තියෙන්නේ ආණ්ඩුවට. අද ආණ්ඩුවට ඒ ණය ආපහු ගෙවන්න බෑ. අක්‍රිය ණය දීලා තියෙන්නේ දේශපාලන හිතවතුන්ට ඒක ගෙවන්න බෑ. හැබැයි ඒක වන්දිය කාටද ගෙවන්න වෙලා තියෙන්නේ? දස ලක්ෂයක් පමණ වෙච්ච මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තමයි ඒකේ වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ. අපි පිළිගන්නවා කොවිඩ් එක වෙලාවේ, ආර්ථික කඩාවැටීම් වෙලාවේ මොරටෝරියම් මගින් විවිධ සහන දුන්නා. නමුත් තවදුරටත් මේ අනුන්ගේ පව් ගෙවන්නට අද මේ ව්‍යාපාරික ප්‍රජාවට සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රකාශ කරන්න ඕනේ මෙතන කර්මාන්ත ඇමතුමා හිටියට අර කිව්වාගේ එතුමාම මේවට සම්පූර්ණ වක් කියන්න ඕනේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුව ඇතුළු මේ සමස්ත පද්ධතිය තීරණය කරන්න ඕනේ. රට ඉදිරියට යන්න නම් නිෂ්පාදනය වැඩි කළ යුතුමයි. ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් කීයක් හරි අරගෙන ජනතාවට බෙදා හැරීම තුලින් රටේ ඉදිරියට ගෙනියන්න බෑ. රටේ නිෂ්පාදනය වැඩි කළ යුතුයි. රටේ නිෂ්පාදනය වැඩි කිරීමට තියෙන එකම මඟ මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට අවශ්‍ය කරන තාක්ෂණය, ප්‍රාග්ධනය, හා වෙළඳපොළ සකස් කිරීම. ඒ වගේම මේ තියෙනේ වරක ගන්න ඕනේ මුලින් ඊළඟට නවෝත්පාදනය මත පදනම් වෙච්ච නව කර්මාන්ත ඇති කිරීම කරා යොමු වෙන්න ඕනේ. එහෙම නැතුව මේ අර්බුදය අපට ජය ගන්න බැරි වුණොත් තව අවුරුදු 10ක්, 15ක්, 20ක් මේ රට මේ විදිහට ඇදී ඇදී ගියොත් මෙතන රටක් ඉතුරු වෙන්නේ නැහැ. අපි සියලු දෙනා මේ රට කියන්නේ ගොඩනැගිලිවත්, ගහකොළවත්, වැවුතාවලුවත් නෙමෙයි. මේ රටේ ජීවත් වෙන මිනිස්සු, ඒ උගත් මිනිස්සු, ඒ ව්‍යවසාය දායකත්වයේ ඒ පිරිස මේ රටෙන් ගියාට පස්සේ, මේ රට මානව කාන්තාරයක් වුණාට පස්සේ, මේ රට කවුරු පාලනය කළත් මේ රට තවත් අසාර්ථක රටක් හැටියට මේ ලෝකෙන් කොන් වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා වහාම මේ ගැන අවධානය යොමු කරලා මේ ජන කණ්ඩායමට, මේ සුළු හා මධ්‍ය පරිමාණ කණ්ඩායමට අපි ආරම්භ කළා ට්‍රස් ශ්‍රී ලංකා කියලා වැඩපිළිවෙලක්. නොමිලේ ඒ අයට අවශ්‍ය කරන නීති සහාය, බැංකුවල සහාය සහ අනිකුත් සමාජීය සහයන් ලබා දෙන්න රජයේ සියලු ආයතන එක්කහු කරලා ඒ සහයෝගය එයට ලබා දීලා මේ කර්මාන්ත මෙතනින් ගලවා ගැනීම සඳහා අපි ක්‍රියා කළ යුතුයි සාමූහිකව කියන ඉල්ලීම කරමින් මම නිහඬවෙමි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ඊළඟට මුෂාරප් මන්ත්‍රීතුමා විනාඩි 10ක් කාලයක් තියෙනවා.
තලමේ ආසනத்தில் அமர்ந்திருக்கும் உறுப்பினர் அவர்களுக்கு வணக்கம். சிறிய மற்றும் நடுத்தர வியாபாரம் தொடர்பான இன்றைய இந்த கலந்துரையாடலில் எனக்கும் பேச கிடைத்தமைக்கு நான் முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலே இந்த நாட்டில் தற்போது நிலவி வருகின்ற விடயம் என்னவென்றால், நிவர்த்தி தீந்துவ ஜனப்பிரிய தீந்துவ என்று சொல்வார்கள். சரியான முடிவு மிக பிரபல்யமான முடிவு. இந்த இரண்டு முடிவுகளுக்கும் இடையிலான ஒரு போராட்டம் தான் இன்று இந்த நாட்டிலே நிலவத் தொடங்கி இருக்கின்றது. இது இன்று மட்டுமல்ல, சுதந்திரத்துக்கு பின்னரான காலகட்டத்திலிருந்து இந்த இரண்டு நிலைப்பாடுகளுக்கு இடையிலும் அரசியல்வாதிகள் எந்த பக்கம் இருக்கிறார்கள், எவ்வாறான தீர்மானங்களை எடுக்கின்றார்கள் என்பதை பொறுத்துத்தான் இந்த நாட்டினுடைய அபிவிருத்தி, இந்த நாட்டினுடைய சீரழிவு ஆகிய இரண்டுமே நடைபெற்றிருக்கிறது என்று சொல்லலாம். அந்த அடிப்படையில் பார்க்கின்ற போது அண்மையிலே ஜனாதிபதி அவர்கள் நாட்டு மக்களுக்காக உரையாற்றினார். மிகவும் இக்கட்டான ஒரு தருணத்தில் இருந்து இந்த தேசத்தை நான் கட்டியெழுப்பி தருகிறேன் என்று உறுதிமொழி அளித்து அவர் பொறுப்பேற்றதிலிருந்து பல்வேறு கட்டங்களிலும் இந்த நாட்டினுடைய தற்போதைய சூழ்நிலை எவ்வாறு இருக்கிறது என்கின்ற யதார்த்தத்தை மக்கள் வெளியிலே தொலைக்காட்சி ஊடாகவோ அல்லது பாராளுமன்றத்திற்கு விஜயம் செய்தோ அவர் தெளிவுபடுத்தியதிலே அவர் ஒரு சிறந்த தலைவர் என்பதை பலமுறை இங்கே அம்பலப்படுத்தியிருந்தார். அந்த அடிப்படையில் அவர் இந்த பாராளுமன்றத்திற்கு வந்தும் தொலைக்காட்சி ஊடாகவும் பல்வேறு தருணங்களிலே இந்த நாட்டினுடைய பொருளாதாரத்தை இன்னென்ன வழிகளில் நான் சீர் செய்ய முடியும் என்பதான உறுதிமொழிகளை வழங்கிய போதெல்லாம் எதிர்த்தரப்பிலிருந்து அதற்கு ஆதரவான கருத்துக்கள் அமையவில்லை. எதிர்த்தரப்பான கருத்துக்கள் தான் அமைந்தன. மாறாக இந்த நாட்டு மக்களை பயமுறுத்தும் விதமான சில போலியான பிரச்சாரங்கள் கட்டவிழ்த்து விடப்பட்டன. ஆனால் அத்தனையும் தவிடுபொடியாக்கி இந்த நாட்டினுடைய பொருளாதாரத்தை ஒரு ஸ்திரமான நிலைக்கு அவர் இப்பொழுது கொண்டு வந்திருக்கின்றார். வரக்கூடிய செப்டம்பர் மாதத்திற்குள் இலங்கையினுடைய பொருளாதாரம் மிகப்பெரியதொரு ஸ்திரமான நிலையை அடையும் என்பதான ஒரு உறுதிமொழியை தொடர்ந்தும் வழங்கி வருவதோடு மட்டுமல்லாமல், 2048 இந்த நாட்டை ஒரு வளர்ச்சி அடைந்த தேசமாக மாற்றுவேன் என்பதான ஒரு கருத்தையும் அவர் முன்மொழிந்து வருகிறார். அது மாத்திரமல்லாமல், வெறுமனே அவ்வாறான ஒரு கருத்தை சொல்லாமல் என்ன அடிப்படையில் நாங்கள் அதனை செய்ய முடியும் என்பதான முன்மொழிவுகளையும் ஜனாதிபதி அவர்கள் செய்திருக்கின்றார். குறிப்பாக 4 கருப்பொருளிலே இந்த நாட்டை நாம் கட்டியெழுப்ப முடியும் என்று அவர் கூறுகிறார். அரச நிதி மறுசீரமைப்பு, முதலீட்டு ஊக்குவிப்பு, சமூக பாதுகாப்பு வலையமைப்பு, அரச தொழில் முயற்சி மறுசீரமைப்பு ஆகிய பிரதானமான 4 தூண்களிலே இந்த நாட்டை நாம் கட்டியெழுப்பலாம் என்பதான விடயங்களை ஜனாதிபதி அவர்கள் தெரிவித்து வருகின்றார். இவ்வாறான விடயங்களின் பால் இந்த நாட்டை கட்டியெழுப்புகிற போது சில இறுக்கமான தீர்மானங்களை எடுக்க வேண்டி வரும் என்பதை அவர் அறிகின்றார். அவ்வாறான தீர்மானம் என்பது நான் ஏற்கனவே சொன்னது போன்ற நிவர்த்தி தீர்ந்துவாக், அதாவது சரியான தீர்மானமாக இருக்கும். சில வேளைகளிலே அது ஒரு ஜனப்பிரிய தீர்ந்துவாக் என்று சொல்லப்படுகின்ற பிரபல்யமான தீர்மானமாக இருக்காது என்பதை நான் உணர்கின்றேன். இருந்தாலும் இந்த நாட்டு நலனுக்காக அவ்வாறான ஜனரஞ்சகமற்ற தீர்மானத்தை எடுக்க தயாராக இருக்கின்றேன் என்று அவர் கூறியதற்கு அமைவாக சில விடயங்களை இப்பொழுது செய்து வருகின்றார். குறிப்பாக விரைவிலே எங்களுடைய
ஒலி ஒளிபரப்புத்துறை சம்பந்தமான ஒரு அதிகார சபை சம்பந்தமான ஒரு சட்ட மூலம் ஒன்று வர இருக்கின்றது. புரோட்காஸ்டிங் ரெகுலரிட்டி கமிஷன் ஒன்றை உருவாக்குவதன் ஊடாக இந்த நாட்டினுடைய ஊடகத்துறையை ஒரு இறுக்கமான ஒரு சட்டத்திற்குள் கொண்டு வருவதற்கான முயற்சியை செய்கின்றார். இப்போது இந்த ஊடக சுதந்திரம் மறுக்கப்படுகிறது, பேச்சு சுதந்திரத்தை ஒடுக்க பார்க்கிறார், சர்வாதிகாரத்தனமாக ஜனாதிபதி நடக்க பார்க்கிறார் என்பதாக எல்லாம் இந்த ஜனப்பிரதியை திரிந்து என்று சொல்லப்படுகின்ற பிரபல்யமாக மக்கள் விரும்புகின்ற தீர்மானத்தை மட்டுமே அரசியல் மூலதனமாக கொண்டு அரசியல் செய்கிறவர்கள் இதனை சாதகமாக பயன்படுத்தி இவ்வாறான ஒரு சட்டம் கொண்டு வரப்படுகிற போது அதை வைத்து அரசியல் காய் நகர்த்த தொடங்கி இருக்கின்றார்கள். உண்மையில் இந்த நாட்டினுடைய வரலாற்றை நாம் திரும்பி பார்க்கிற போதும் கடந்த ஆட்சி காலத்தை நாம் எடுத்து பார்த்தால் கூட இந்த நாட்டிலே ஊடகங்கள் வாயிலாகத்தான் மிகப்பெரிய ஒரு அழிவு இந்த நாட்டிற்கும் இந்த சமூகத்திற்கும் ஏற்பட்டது என்றால் அதை மறுப்பதற்கில்லை. உண்மை பொய்யாகவும் பொய்யை உண்மையாகவும் சித்தரித்ததெல்லாம் ஊடகம்தான். கடந்த ஆட்சி காலத்திலே அல்லது இந்த ஆட்சியை கொண்டு வருவதற்காக மிக பிழையான பொய்யான தகவல்களை சொல்லி அதிலே பல விடயங்களை சொல்ல முடியும். நாங்கள் அண்மையில் கூட டாக்டர் ஷாபி அவர்கள் முற்றுமுழுதாக அவர் குற்றச்சாட்டுகள் இருந்து விடுவிக்கப்பட்டு மீண்டும் வைத்தியசாலையில் இணைத்துக் கொள்ளப்பட்டிருக்கிறார். உண்மையிலே முழு சமூகமும் நீதியை நியாயத்தை விரும்புகின்ற அத்தனை பேரும் அதற்காக பிரார்த்தனை செய்தார்கள். அவர் பற்றிய அவதூறுகள் மாத்திரமல்லாமல் இந்த நாட்டிலே இனவாதத்தை பரப்பிவதன் ஊடாக ஆட்சி அதிகாரத்தை கைப்பற்றலாம் என்பதற்காக பெரிதான விமர்சனங்களையும் பொய்களையும் அவிழ்த்து விட்டது ஊடகங்கள் தான். எனவே ஊடகம் அப்பட்டமான ஒரு பொய்யை சொல்கிற போது அதனை நாங்கள் கட்டுப்படுத்துவதற்கான ஒரு பொறிமுறை இல்லாத போது இந்த நாடு நிச்சயமாக இந்த ஊடகங்கள் வாயிலாக மக்கள் பிழையாக வழிநடாத்தப்பட்டு அதுவே ஒரு ஜனப்பிரிய தீர்ந்துவாக மாறி மக்கள் அதன் பின்னால் செல்லக்கூடிய சாத்தியம் இருக்கிறது என்பது கடந்த கால வரலாறு, புதிதாக நாம் அறிந்து கொள்ள தேவையில்லை. அந்த அடிப்படையில் பார்க்கிற போது இந்த ஊடகத்தை ஒரு கட்டுக்கோப்புக்குள் கொண்டு வர வேண்டியதான மிகப்பெரிய தேவை இந்த நாட்டில் இருக்கின்றது. அந்த அடிப்படையில் தான் இந்த சட்ட மூலத்தை கொண்டு வருவதற்காக ஜனாதிபதி சில முயற்சிகளை எடுக்கின்றார். அதில் உள்ள உள்ளடக்கங்கள், அதில் சில மாற்றங்கள் செய்ய வேண்டுமாக இருந்தால் எங்களுடைய பரிந்துரைகள் விவாதத்தின் போது நாம் அதனை செய்து கொள்ள முடியும். ஆனால் இவ்வாறான தேவையான இறுக்கமான சட்டங்களை கொண்டு வருகிற போது அதனை விமர்சிக்கின்ற ஒரு நிலையிலே இந்த நாட்டில் உள்ள ஏனையவர்கள் இருந்துவிடக் கூடாது. எனவே தயவுசெய்து பொதுமக்கள், ஜனாதிபதி அவர்கள் 2048 இந்த நாட்டை அபிவிருத்தி அடைந்த நாடாக மாற்ற வேண்டும் என்பதற்காக 4 தூண்களையும் சொல்லி அதற்கான சட்டங்களை வகுக்கிற போது சில இறுக்கமான விடயங்களை கொண்டு வருகிற போது இந்த இறுக்கமான சட்டங்கள் இந்த நாட்டிற்கு தேவை என்பதை மக்கள் உணர்ந்து கொண்டே ஆக வேண்டும். நாங்கள் சிங்கப்பூரை பார்க்கின்றோம், மலேசியா பற்றி பேசுகின்றோம், ஹாங்காங் பற்றி பேசுகின்றோம், அல்லது மத்திய கிழக்கு நாடுகள் பற்றி பேசுகின்றோம் என்றால் இவ்வாறு வளர்ந்திருக்கின்ற நாடுகளிலே ஊடக சுதந்திரம் எப்படி இருக்கிறது? இந்த ஊடகங்களை முகாமை செய்வதற்கான கட்டுப்பாடுகள் இருக்கின்றனவா? அல்லது ஏனைய விடயங்களிலே அங்கே இருக்கின்ற இறுக்கமான சட்டங்கள் என்ன என்பதை நாம் நிச்சயமாக பாராட்ட வேண்டும். இந்த யூனியன்கள் போராட்டக்காரர்கள் தொடர்பாக சிங்கப்பூரினுடைய நிலைப்பாடு என்ன, மலேசியாவினுடைய நிலைப்பாடு என்ன, அல்லது வளர்ந்த நாடுகளினுடைய நிலைப்பாடு என்ன என்பது தொடர்பாக நாம் தேடி பார்க்க வேண்டும். ஒரு நாட்டினுடைய அரச இயந்திரத்தை குறை சொல்கின்ற போலியாக விமர்சனம் செய்பவர்களுக்கு இவ்வாறு வளர்ந்த நாடுகள் என்ன வகையான சலுகைகளை வழங்குகின்றது, தண்டனைகளை வழங்குகின்றது என்பதை பற்றி நாம் பார்க்க வேண்டும். அதுபோலத்தான் இந்த நாட்டிலே உருவாக்க வேண்டிய பல சட்டங்கள் பற்றியதான ஒரு தெளிவு நமக்கு தேவைப்படுகின்றது. சிங்கப்பூர் லீக்வானியோ அவர்களை விடவும் ஒருவனுடைய தனி மனித சுதந்திரத்தில் கை வைத்த தலைவர் உலகத்தில் இருக்க மாட்டார்கள். அவர்களுடைய புத்தகத்தில் மிக தெளிவாக சொல்கிறார், என்னை விடவும் ஒரு எச்சில் துப்பினால் அதற்கு தண்டப்பணம் கட்ட வேண்டும் என்பதாக மனித உரிமை மேல் கை வைத்த ஒரு தலைவர் இருக்க முடியாது. ஆனால் அவ்வாறான ஒரு இறுக்கமான சட்டத்தை நான் கொண்டு வந்ததன் காரணமாகத்தான் இன்று சிங்கப்பூர் மிக வளர்ந்த நாடாக இருக்கின்றது என்று சொன்னார். அதே போலதான் இந்த நாட்டிலே நிச்சயமாக இறுக்கமான சட்டங்கள் கொண்டு வரப்பட வேண்டும், நாட்டின் நன்மைக்காக அது கொண்டு வரப்பட வேண்டும். அவ்வாறு கொண்டு வரப்படப்பட்டு அது நடைமுறைப்படுத்தப்படுகிற போது மட்டும்தான் இந்த நாட்டை வளர்ச்சி பாதையில் கொண்டு செல்ல முடியும் என்பது நிச்சயமான ஒரு நம்பிக்கை. அதற்கு அமைவாகத்தான் ஜனாதிபதியினுடைய ஏற்பாடுகளை நாங்கள் பார்க்கின்றோம். இன்று வெளிநாட்டிலிருந்து வருகின்ற முதலீட்டாளர்களுக்கான ஒரு சரியான ஒரு களமாக இலங்கை இல்லை என்ற குற்றச்சாட்டு தொடர்ச்சியாக சொல்ல வந்தது. 1948 சுதந்திரத்திலிருந்து எல்லோரும் சொல்லி வந்தோம். ஆனால் ஜனாதிபதி இந்த குறுகிய கிரைசிஸுக்கு பின்னர் தான் முதலீட்டாளர்களை வரவேற்கத்தக்கதான புதிய புதிய மாற்றங்களை சட்ட ரீதியாக கொண்டு வருகின்றார். பல திட்டங்கள் நடைமுறைப்படுத்தப்படுகின்றன. அதே போன்று BOI என்று சொல்லப்படுகின்ற போர்டு ஆஃப் இன்வெஸ்ட்மெண்டிலே 54 நிறுவனங்களை ஒன்றாக இணைத்து அதனூடாக இலகுவாக முதலீட்டாளர்களை வரவேற்பதற்கு சில திட்டங்களை அவர் முன்மொழிகின்றார். இவ்வாறு இந்த நாட்டை வளர்ச்சி பாதையில் கொண்டு செல்வதற்கான விடயங்களை பார்த்து ஜனாதிபதி அவர்கள் செய்வதை என்பதை எம்மால் புரிந்து கொள்ள முடிகிற போது ஆட்சி அதிகாரத்தில் இருப்பவர்களாக இருக்கலாம், எதிர்த்தரப்பில் இருப்பவர்களாக இருக்கலாம், நிச்சயமாக இதற்கு ஒத்துழைப்பு தர வேண்டும் என்பதை ஒரு புதிய பாராளுமன்ற உறுப்பினராக நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இன்று சிறிய நடுத்தர வர்க்கத்தினர் வியாபாரிகளினுடைய வளர்ச்சி தொடர்பான நல்லதொரு யோசனையை இன்று எதிர்க்கட்சியில் இருந்து வைக்கப்பட்டிருக்கிறது, அதற்காக பாராட்டு தெரிவிக்கின்றேன். இந்த சிறிய நடுத்தர வர்த்தகம் தொடர்பான விடயங்களிலே எம்முடைய நிலைப்பாடு என்ன என்பது பற்றி நாம் தெளிவடைந்தாக வேண்டி இருக்கின்றோம். நோபல் பரிசு பெற்ற முகமது யூனுஸ் அவர்களை பற்றி சொல்ல போனால் பங்களாதேஷை சேர்ந்தவர். இந்த சிறிய நடுத்தர வர்க்கத்தினருடைய பொருளாதார அபிவிருத்தியில் தான் தேசத்தினுடைய வளர்ச்சி தங்கியிருக்கின்றது என்பதை மிக தெளிவாக அவர் நம்பினார். எனவே அந்த அடிப்படையில் தான் இந்த மைக்ரோ பினான்சிங் என்று சொல்லப்படுகின்ற விடயத்தின் ஊடாக கிராமீன் வங்கிகள் உருவாக்கப்பட்ட போதுதான் அமெரிக்கா போன்ற வளர்முக நாடுகள் கூட இவ்வளவு தூரம் பொருளாதார ரீதியாக பின்னடைவான அல்லது மிக நடுத்தர சிறிய வியாபாரம் செய்யக்கூடிய ஏழை மக்கள் இருக்கிறார்கள் என்பதை கூட அறிந்து கொண்டார்கள். எனவே அந்த கிராமிய வங்கி திட்டம் என்பது ஒரு மிகப்பெரிய வெற்றியை பல நாடுகளுக்கு கொடுத்தது. அதுபோல இன்று சிறிய நடுத்தர வர்க்கத்தினருடைய வளர்ச்சிக்காக என்ஜிஓக்களாக இருக்கலாம், ஐஎன்ஜிஓக்களாக இருக்கலாம், ஏனைய நிறுவனங்கள், தனிப்பட்ட நபர்களினுடைய உதவிகள் கிடைக்கிற போது ஒரு அரசு நிறுவனமாக நாம் அமைச்சுகளை வைத்திருக்கின்றோம். அமைச்சிலே ராஜாங்க அமைச்சு, அமைச்சு என்று பல அமைச்சுகளை வைத்திருக்கின்றோம். இந்த அமைச்சுகளுக்கு சிறிய நடுத்தர வர்த்தகத்தை மேற்கொள்கின்ற மக்களினுடைய வாழ்வாதாரத்தை மேம்படுத்தும் விதமாக நாம் என்ன செய்திருக்கின்றோம். சொல்ல போனால் தேர்தல்கள் வருகிற போது ஏதாவது அவர்களுக்கு அவர்கள் பயன்படுத்துகிறார்களா விற்பார்களா என்று தெரியாவிட்டாலும் கூட எமக்கு வாக்கு வந்தால் போதும் என்பதற்காக அடுப்பையும் ரைஸ் குக்கரையும் வழங்குகின்ற எங்களுடைய நிகழ்ச்சி திட்டத்தை தாண்டி குறிப்பிட்ட இந்த அமைச்சுக்களை வைத்துக் கொண்டு இந்த மக்களினுடைய வாழ்வாதாரத்தை அவர்கள் மேம்படுத்தி அடுத்த கட்டத்திற்கு அவர் செல்வதற்கான என்ன திட்டங்களை நாம் கொண்டிருக்கின்றோம். முகமது யூனிஸ் போன்ற நோபல் பரிசு பெற்ற இந்த பொருளாதார வல்லுநர்களிடமிருந்து நாம் கற்றுக்கொண்ட பாடங்கள் என்ன, எம்முடைய அமைச்சுகள் என்ன திட்டங்களை கொண்டிருக்கிறது என்று கேட்டால் நிச்சயமாக இல்லை. எனவே சிறந்த கொள்கை வகுப்பாக்கங்கள் இங்கே முன்வைக்கப்பட வேண்டும். இன்று நல்லதொரு யோசனை கொண்டு வரப்பட்டிருக்கிறது, இருதரப்பில் இருந்து வாதங்கள் முன்வைக்கப்படுகின்றன, இந்த தலைப்புக்கு சம்பந்தம் இல்லாமல் பல வாதங்கள் சென்று கொண்டிருக்கின்றன. அவ்வாறல்லாமல் இந்த குறித்த அமைச்சர்கள் இது தொடர்பாக சிறிய நடுத்தர வர்த்தகத்தை மேற்கொள்கின்ற மக்களினுடைய வாழ்வாதார விருத்திக்கான ஓபன் கூட்டங்களை நீங்கள் நடத்த வேண்டும், அதில் எதிர்த்தரப்புக்கும் அழைப்பு விடுங்கள், யோசனைகளை முன்வைப்பதற்கான காலக்கெடுவை கொடுங்கள். ஒன்று பாராளுமன்றத்துக்குள் இருக்கின்ற பாராளுமன்ற உறுப்பினர்களிடமிருந்து வரட்டும், அல்லது வெளியிலே இவ்வாறான விடயங்களை வெற்றிகரமாக செய்து கொண்டிருக்கின்ற சில தனியார் என்ஜிஓ அல்லது அரசு சார்பற்ற நிறுவனங்களிடமிருந்து சில யோசனைகள் வர, அவ்வாறான சிறந்த யோசனைகளை முன்வைத்து சிறிய நடுத்தர வர்க்கத்தாருடைய வாழ்க்கையை மேம்படுத்துவதற்கு இந்த குறித்த அமைச்சுகள் நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
ஸ்துதி. மீலங்கட ராதகிருஷ்ணன் கார் மந்திரிதுமா வினாடி ஹயக்க காலத்தீரமா.
சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இன்றைய தினம் எதிர்க்கட்சியினால் கொண்டு வரப்பட்டிருக்கின்ற இலங்கையினுடைய மத்திய தர நடுத்தர வகுப்பினருடைய வளங்களை எவ்வாறு முன்னேற்றி செல்வது, அந்த வளங்களை செய்யும் பொழுது அவர்களுடைய வாழ்க்கை தரம் என்ன என்னவாறு உயர்த்தலாம், அவர்கள் படுகின்ற சிரமங்கள் என்னென்ன போன்ற பல்வேறு விஷயங்களை இன்று எதிர்க்கட்சி முன்மொழிந்திருக்கின்றது. ஆகவே இது ஒரு நல்ல யோசனை என்று நாங்கள் நிச்சயமாக கருத வேண்டும். அதே போல ஒரு நாட்டினுடைய வளம் என்பது ஏற்றுமதி இறக்குமதி இரண்டிலேயும் சார்ந்திருக்கின்றது. விசேஷமாக ஏற்றுமதியை நாங்கள் அதிகரிக்க வேண்டுமானால் நிச்சயமாக சிறு நடுத்தர வகுப்பினர்களை நாங்கள் ஊக்குவிக்க வேண்டும். அவர்கள் செய்கின்ற வர்த்தகத்திற்கு நாங்கள் ஊக்குவிக்க வேண்டும். அந்த வர்த்தகம் நிலைபெருமையானால் தமாய் இருந்தால் மட்டுமே உள்ளூரிலே உற்பத்தி செய்கின்ற பொருட்களுக்கு உள்ளூர் மக்களுடைய ஒரு ஒரு கிராக்கி ஏற்படும். அதே போல உள்ளூர் மக்களுடைய தேவைகளை பூர்த்தி செய்ய முடியும். அதே போல அதை விரும்பினால் அவர்கள் ஏற்றுமதி செய்வதற்கான வசதி வாய்ப்புகளையும் அதை உருவாக்கி தரப்பட வேண்டும். ஆகவே இந்த அடிப்படையிலே இறக்குமதியை குறைத்து ஏற்றுமதியை அதிகரிப்பதன் மூலமாகத்தான் ஒரு நாட்டினுடைய பொருளாதார வளர்ச்சிக்கு மிக மிக சாதகமான சூழ்நிலை ஏற்படும் என்பதை எதிர்க்கட்சி புரிந்திருக்கின்றது. ஆகவே அந்த வகையிலே இன்று ஏற்றுமதி பெரும் ஏற்றுமதியாக இருக்கின்ற தேயிலை, ரப்பர், அதே போல ஆடை ஏற்றுமதி போன்ற பல ஏற்றுமதி பொருட்கள் இருந்தாலும் கூட சிறு கைத்தொழில் செய்கிறவர்களுக்கு இன்று பல்வேறு பிரச்சனைகள் இருக்கின்றன. இன்று வங்கியிலே வட்டி வீதம் கூட, அதே போல மின்சார பட்டியல் இன்று அதாவது அதிகரித்திருக்கின்றது. அதன் காரணமாக அவருடைய உற்பத்திக்கு பாதிப்பு ஏற்பட்டிருக்கின்றது. ஆகவே இன்று சிரம அதாவது வேலை ஆட்கள் அமைத்தும் பொழுது அவர்களுக்கு அதிகமான சம்பளத்தை கொடுக்க வேண்டிய சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. இப்படியெல்லாம் பார்த்தால் வெளிநாடுகளுடன் நாங்கள் போட்டி போட்டு இந்த உற்பத்தியை உற்பத்தி செய்யும் பொழுது எங்களுடைய காஸ்ட் ஆஃப் ப்ரொடக்ஷன் அதிகமான காஸ்ட் தான் உண்டாகும். ஆகவே அதை குறைப்பதற்கு என்னென்ன வழிகள் செய்ய முடியுமோ, வட்டி வீதத்தை குறைக்கலாம், மின்சாரத்துக்கு சலுகை கொடுக்கலாம், அதே போல சம்பள உயர்வுக்கான வழிவகைகளை தேடி கொடுக்கலாம். இப்படி பல்வேறு விஷயங்களை செய்வதன் மூலமாக இந்த சிறு நடுத்தொழில் கைத்தொழில்களை நாங்கள் ஊக்குவிக்க முடியும் என்ற நம்பிக்கை எங்களுக்கு இருக்கின்றது. அதே போல உள்நாட்டு இன்று உணவு உற்பத்தியிலே நாங்கள் கணிசமான பங்கு வகிக்கலாம், உடை உற்பத்தியிலே நினைக்கலாம், கட்டிடப் பொருட்கள் இன்று செங்கல் அதே போல பிளாக்கள் போன்ற சிறு சிறு தொழில்களை செய்கின்றவர்களுக்கு கட்டிடப் பொருட்களை உற்பத்தி செய்தவர்களுக்கு இந்த வாய்ப்பெல்லாம் மிக குறைவாகவே இருக்கின்றது. இன்றைய நாட்டிலே கட்டிடங்கள் அமைப்பது மிக மிக குறைவாக இருக்கின்றது. ஆகவே இந்த கட்டிடத்திற்கு வேலை செய்கின்ற மேஷன்மார் தச்சன்மார்கள் போன்றவர்களுக்கு இன்று வேலை வாய்ப்பு இல்லை. அதே போல அந்த கட்டிட பொருட்களை உற்பத்தி செய்கின்ற மக்களுக்கும் வேலை வாய்ப்பு இல்லை. ஆகவே இன்று நாட்டிலே வேலை வாய்ப்புகள் குறைவதற்கு காரணம், வேலையில்லா திண்டாட்டம் ஏற்படுவதற்கு காரணமாக ஒரு சூழ்நிலை அமைந்து விடுமா என்ற சந்தேகம் இருக்கின்றது. ஆகவே இதையெல்லாம் ஊக்குவிப்பதற்கான ஒரு யோசனையைத்தான் இன்று எதிர்க்கட்சி முன்வைத்திருக்கின்றது. நான் நினைக்கின்றேன் இங்கு கைத்தொழில் அமைச்சர் அவர்கள் இருக்கின்றால், திரு ரமேஷ் பத்ரினா அவர்கள் ஒரு திறமையான அமைச்சர், நாங்கள் அவரை எப்பொழுதுமே பாராட்டுவது உண்மை. அதே போல இந்த சிறு சிறு கைத்தொழில்கள் இன்று பெட்டிக்கடை போட்டு ஒரு ஒரு மரக்கறி விற்கின்றவர்கள், பழங்கள் விற்கின்றவர்கள், தேநீர் கடைகளை விற்கின்றவர்கள் போன்றவர்களையும் இன்று அரசாங்கம் அப்புறப்படுத்துவதற்கான நடவடிக்கையும் எடுத்து வருகின்றது. உதாரணமாக உங்களுக்கு நான் பல தடவை சொல்லியிருக்கிறேன், ஸ்டெதரன் தோட்டத்திலே ஒரு 10 பேருக்கு மேற்பட்டவர்கள் சிறு கைத்தொழில் செய்து கொண்டிருக்கின்றார்கள். பாதையோரத்திலே அவர்களை முடுக்குவதற்கான வழக்கு போட்டு அவர்களை இல்லாமல் செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட்டு வருகின்றது. நான் உங்களுடைய தலைமை அது நிறுத்தி வைக்கப்பட்டிருக்கின்றது, நாங்கள் வரவேற்கின்றோம். ஆகவே இதை தொடர்ந்து அவர்கள் செய்வதற்கான வாய்ப்புகளை உருவாக்கப்பட வேண்டும். இன்று தேயிலை தோட்டம் மட்டுமல்ல, தேயிலை சிறு கைத்தொழில் செய்கிறவர்களுக்கு இந்த பிரச்சனை இருக்கின்றது. அதே போல இன்று நாட்டிலே பல்வேறு பிரச்சனைகள் இன்று ஓடிக்கொண்டிருக்கின்றது. ஆகவே அந்த பிரச்சனைகளை நாங்கள் எடுத்துக்கொண்டால் இன்று ஊடகத்துறை ஒடுக்கப்பட்டு வருகின்றது. இந்த ஊடகத்துறை ஒடுக்கப்பட்டு அதன் மூலமாக ஊழலை ஒழிக்கின்ற வேலைகளை செய்வதானால் அது செய்ய முடியாத ஒரு விஷயமாக, ஏனென்றால் ஒரு நாட்டினுடைய ஊழலை ஒழிக்க வேண்டுமானால் ஆன்டி கரப்ஷன் பில் இங்கே கொண்டு வரப்படுவானால் முதல்ல அந்த ஆன்டி கரப்ஷனுக்கு சம்பந்தப்பட்டவர்கள் யார் என்பதை ஊடகம் மூலமாகத்தான் தெரிந்து கொள்ளலாம். அந்த ஊடகங்கள் பல்வேறு ஊடகத்துறையை சேர்ந்தவர்களை வைத்து அந்த அவர்களுடைய விவரங்களை திரட்டி அது ஊடகத்தின் மூலமாக சொல்லுவதன் மூலமாக அந்த ஊழலை வெளியே கொண்டு வருகின்ற பொழுது அந்த ஊழலை ஒழிப்பதற்கான நடவடிக்கையை தான் அரசாங்கம் எடுக்க வேண்டும். அந்த நடவடிக்கை எடுக்காமல் ஊழலை ஒழிப்பதற்கான சட்டம் கோருவது எந்த விதத்திலும் ஏற்றுக்கொள்ளப்பட முடியாது. ஆகவே ஊடகத்துறையை ஒழுக்கி ஊழலை ஒழிக்க முயற்சி செய்வது ஒரு செயலற்ற காரியம் என்றுதான் நான் இங்கு சொல்ல வேண்டும். அதே போல இன்று திரு கஜேந்திரன் பொன்னம்பலம் அவர்கள் தாக்கப்பட்டிருக்கின்றார்கள். ஒரு பாராளுமன்ற உறுப்பினர் கைது செய்யப்பட்டிருக்கின்றார். ஆகவே அந்த கைது செய்வது என்பது பாராளுமன்றத்தினுடைய வரம்புகளை மீறி செய்யப்பட்டிருக்கின்ற ஒரு விஷயம் என்பதை நாங்கள் தெரிந்து கொள்ள, அவருடைய நடவடிக்கை என்ன என்பது எங்களுக்கு இரண்டாவது விஷயம். ஆனால் ஒரு பாராளுமன்றத்தினுடைய உறுப்பினர் முறையற்ற விதத்திலே கைது செய்யப்பட்டிருக்கின்றார் என்ற ஆட்சேபனையை நாங்கள் இங்கு தெரிவிக்கின்றோம். ஆகவே இவ்வாறான நடவடிக்கைகள் எதிர்காலத்தில் எல்லோருக்கும் ஏற்படலாம், அதை தவிர்த்துக் கொள்ள வேண்டும், அதற்கான அரசாங்கம் நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை இந்த நேரத்திலே சொல்லி விடைபெறுகின்றேன். நன்றி.